දරුවන් සරණයි සියලු දෙනාටම අපේ තවත් සුසන්නිහිත වැඩසටහනක් සමග මේ සාකච්ඡාව ආරම්භ කිරීමටයි මා සූදානම් වන්නේ. සුපුරුදු පරිදි නිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ගුරු අනුග්‍රහය ඇතුව පවත්වන මේ වැඩසටහන අද 23 වෙනි වැඩසටහන වසර දෙකක් පමණ කාලයක් පුරාවට අපි මේ වැඩසටහන පවත්වාගෙන පැමිණියා. අද මාතෘකාව බැලූ බැල්මට ටිකක් පහසු මාතෘකාවක් කියලා හිතෙන්න පුළුවන්. පුණ්‍ය කර්ම, සත්ක්‍රියා සහ කුසලතා. සහ කුසලය. පුණ්‍ය කර්මය, පුණ්‍ය කර්ම, සත්ක්‍රියා සහ කුසලය. අපි මේ වැඩසටහන සුපුරුදු පරිදි පවත්වන්නේ පළවෙනි පැය පුරාවට අපේ ගුරුතුමන් වන නිලඹ භාවනා මධ්‍යස්ථානයේ අපේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමන් උපුල් නිශාන්ත ගමගේ ගුරුතුමන් සමග කිසියම් ආකාරයක ප්‍රශ්න උත්තර මාලාවක් සමග තමයි ඔබ සමග අපි දැහැන්ගත වෙන්නේ. ඊට පසු අවසාන පැය භාගයේ පුරාවටම අපි උත්සාහ කරන්නේ ඔබෙන් ලැබෙන ප්‍රශ්න වලට උත්තර සැපීමට. මා කලින් කී ආකාරයට මේ අද අපිට ලැබුණ තිබුණු බොහෝ ප්‍රශ්න වලට සවන් එහෙම නැත්නම් ප්‍රශ්න කියෙීමේදී මට තේරුම් ගිය දෙයක් තමයි මේ මාතෘකාව ගැන අපි බොහෝ දෙනාට ඇත්තේ ඉතාමත් අඩු දැනුමක් බව. මාතෘකාව හරි සරලයි වගේ පෙනුනා වුණාට පුණ්‍ය කර්ම, සත්ක්‍රියා සහ කුසලය මේකන අපේ කිසියම් ආකාරයක ගැටුම්කාරී ස්වභාවයක් තියෙන බව මා ඇතුළු අපි සියලු දෙනාටම. එනිසා මේ සියලුම ගැටලු වලට මා හිතන්නේ මේ පැයක හමාරක කාලය තුලාවට අපේ ගුරුතුමාන් උත්තර දෙවි කියලා මා හිතනවා. සාකච්ඡාව ආරම්භ කිරීමට මේ මම කැමති අර එක්තරා පොතක තිබූ චූටි කතන්දරයක් වත් නෙමෙයි ධර්මයේ නිවැරදි ලෙස අවබෝධ කර නොගැනීම හරියට සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත්තා වගේලු. ඉතින් වලිගයෙන් අල්ලා ගත්තාම සර්පයා දෂ්ට කරන්න පුළුවන්ලු අපිට. මට හිතෙනවා අපිත් ඒ විදිහේ පම ගාලක පැටලලා ඉන්නවද්දෝ කියලා. මේ මාතෘකාව ගැන කියවීමේදී සහ මට ලැබුණු ප්‍රශ්න ඔබතුමාට ඉදිරි කිරීමට සඳහා ලැබුණු ප්‍රශ්න වලට ප්‍රශ්න කියවීමේදී. එනිසා මම කැමති මේ ප්‍රශ්නය කෙලින්ම ඔබතුමාට යොමු කරන්න අපේ ගුරුතුමන්ට මේ පුණ්‍ය කර්ම, සත්ක්‍රියා සහ කුසලය යන මාත්‍රකාවෙන් මොනවද මේ පුණ්‍ය කර්ම කියලා සඳහන් කරන්නේ? නැත්නම් මොනවද මේ දැන් අපි දන්නවා අපි පින් කරනවා, අපි දානමාන දෙනවා, එහෙම නැත්නම් බෝධි පූජා පවත්වනවා, යහපත් වැඩ කරන උත්සාහ කරනවා, කෙනෙකුට උදව් කරන උත්සාහ කරනවා. මේ සියලුම මේ කරුණු කාරණා අතර මොනවද මේ පුණ්‍ය කර්ම? ඔබතුමාගේ පැහැදිලි කිරීම මොකද්ද? අපි සාකච්ඡාව ආරම්භ කරමු.
සුබ සන්ධ්‍යාවක් ආදරණීය නිලම්බ හිතවතුනි සෑම දෙනාටම. වෛද්‍යතුමනි, ඔබතුමාව නැවතත් දකින්නට ලැබීම අප කාටත් සතුටක්. එමෙන්ම බොහෝ දෙනෙකු ඔබතුමා හේවන මේ වැඩසටහනට බොහෝම උද්‍යෝගයෙන් සම්බන්ධ වෙන්නේ. ඒ තියෙන රසවත් බව වගේම කාටත් පහසුවෙන් ජීර්ණය කරගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කිරීම ඒ ඔබතුමාගේ කුසලතාවක්, හැකියාවක්. ඒ ගැන මතක් කරමින් දැන් පුණ්‍ය ක්‍රියා මේ බෞද්ධ අපට මේ වචනය බොහෝම උරුපුරුදු ආගමික වචනයක්. මෙතන වැඩියෙන් අහන්න ලැබෙන වචනේ තමයි අපේ ආගමික කටයුතු වලදී පින්කම් කියන සරල සිංහල වචනය. ඒ වචනේ සංස්කෘත රූපේ තමා පුණ්‍ය ක්‍රියා, පාලි පුණ්‍ය, පුණ්‍ය කියන අදහස පුණ්‍ය, පුණ්‍ය කම්ම කියන්න පුළුවන්. කොහොම හරි මේ වචනයට දිගු ඉතිහාසයක් තියෙනවා. බුදුදහම ඇති වෙන්න කලින් ඉඳලම පුණ්‍ය කර්ම ගැන විවිධ මති මතාන්තර කතන්දර තිබුණා. මේ ආගමට සම්බන්ධ දෙයක්. ඕනෑම ආගමකට සම්බන්ධ ඒ ආගම් විසින් නිර්වචනය කළ පුණ්‍ය ක්‍රියා තිබෙනවා. ඒ ආගම අදහන කෙනාට පින වෙන්නේ, පුණ්‍ය ක්‍රියාව වෙන්නේ ඒ ආගමෙන් නිර්දේශ කර තිබෙන දේවල්. ඉතින් ආගම් දෙකක් අතර පුණ්‍ය ක්‍රියා පිළිබඳ පරස්පරයන් තියෙන්න පුළුවන්. ආගම් කිහිපයක් ගත්තාම සමානතාවක් තියෙන්න පුළුවන්. ඊටාම ප්‍රතිවිරුද්ධ පුණ්‍ය ක්‍රියා තියෙන්න පුළුවන්. එක ආගමක පුණ්‍ය ක්‍රියාවක් තව ආගමක පාප ක්‍රියාවක් විදිහට විස්තර කරන්න පුළුවනි. කොහොම හරි දැන් පුණ්‍ය ක්‍රියා කියන අදහස මිනිස්යාට ඇති වුණේ මේ මිනිස්යාගේ ජීවිතේ විවිධ හැලහැප්පීම් වන විට, බලාපොරොත්තු වන දේවල් ඉටු නොවන විට, සහ තමන්ගේ මොන කැපවීම කළත් ඉටු නොවන විට, ඉටු කරගන්න බැරි විට, ඒට කිසියම් බාහිර හේතු ඇති කියා හිතුවා. තමන්ගේ උත්සාහයට පරිබාහිර වාසනාව වගේ දෙයක්. ඉතින් එතනදී මේට දෙවියන් සම්බන්ධ කරගත්ත, මේ දෙවියන් තමයි මේ අපේ උත්සාහයේ මල්පල ගන්වන්නේ. ඒතර ඒ දෙවියන්ව සතුටු කරන්න කරන දේවල් වලට තමා පුණ්‍යක්‍රියා කියලා මුලින්ම කීවේ. මුල්ම රූපේ පුණ්‍යක්‍රියාවේ මේ දෙවියන්ව සතුටු කරන්න කරන දේවල්. ඉතින් ඒක දෙවියන්ගෙන් දෙවියන්ට වෙනස් වෙනවා. හරියට මිනිස්යාගෙන් මිනිස්යාට වෙනස් වෙනවා වගේ දෙවියන්ගෙන් දෙවියන්ට වෙනස් වෙනවා. ඒ සතුටු කරන්න කරන දේවල් සමහර විට පළතුරු පූජාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් නිරාහාරව සිටීම වෙන්න පුළුවන්. සතෙක්ව බිලි පූජාවට දීම, ඒක බිලි පූජා කියන එක, ඒකත් පුණ්‍ය කර්ම විදිහට යම් යම් සුද්ධ වූ ග්‍රන්ථවල තියෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතේ දෙවියන්ට පූජා කරන්න පුළුවන්, ගින්නි මලේකට කරන වගේ, එයත් පුණ්‍ය ක්‍රියා වෙන්න පුළුවන්. දැන් මේ විදිහට ඒ පුණ්‍ය ක්‍රියා පිළිබඳ ලොකු පරස්පරයන් සහ ඉතිහාසයන් තියෙනවා. දැන් එහෙම තියෙන කාලෙක තමයි මේ බුදුදහම සහ ජෛන ආගම දෙක මේ ලෝකේට ආවේ. ඇවිත් මේ ආගම් දෙකම කීවා මේ මෙතන දෙවියන්ගේ සම්බන්ධයක් නැහැ, සදාචාරයේ පිළිබඳ කාරණයක් තමයි තියෙන්නේ, සදාචාරවත් වෙන්න සහ මේ කාටත් යහපත් වෙන දේවල් කරන්න හිංසාව ප්‍රතික්ෂේප කළා මේ ආගම් දෙකම. අවිහිංසාවාදී සදාචාරාත්මක ක්‍රියා පුණ්‍ය ක්‍රියා විදිහට සරලව විස්තර කරන්න පුළුවනි මේ පසුබිම මත. ඊළඟට දැන් බුදුදහමේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන කතා කරනවා. දාන, සීල, භාවනා විදිහට දෙත දන් දීම පුණ්‍ය ක්‍රියාවක්. අපිට දන් දෙන්න අපේ ස්වාමීන් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට දන් දෙන්න පුළුවන්. සිල්ගත් උපාසක උපාසිකාවන්ට දන් දෙන්න පුළුවන්. ඊළඟට අනාථ ළමයි, මහලු නිවාසය වලට දන් දෙන්න පුළුවන්. පාසල් රෝහල් වලට දන් දෙන්න පුළුවන්. දුගී මගී යාචකයන්ට දන් දෙන්න පුළුවන්. සත්තුන්ට දන් දෙන්න පුළුවන්. ඊළඟට ගෙදරට එන කෙනෙකුට දානයක් දෙන්නත් පුළුවන්. දැන් මේ විදිහට මේ දානේ ලොකු පරාසයක් තියෙනවා. කොහොම හරි සරලව දානේ කියන්නේ අප ළඟ තියෙන දෙයක්, අප දැහැමින් උපයාගත් දෙයක් නම් වඩාත් හොඳයි. එහෙම දෙයක් තවත් ඒ අවශ්‍යතාව තියෙන කෙනෙකු සමග බෙදා ගැනීම නැත්නම් කෙනෙකුට පරිත්‍යාග කිරීම. ඒතර ගෞරවයෙන් පරිත්‍යාග කරන්නත් පුළුවන්. අනුකම්පාව මුල් කරගෙන පරිත්‍යාග කරන්නත් පුළුවනි. දැන් මේ ක්‍රම දෙකෙන්ම දානය. ඉතින් දානයේ තියෙනවා මේ ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන කියලා දානීත් අවස්ථා තුනක් තියෙනවා. එතකොට පුණ්‍ය ක්‍රියා තුනයි, තුනෙන් පළවෙනි එක දානය. දානයත් ක්‍රම තුනකට කියනවා. ආමිෂ දානය කියන්නේ භෞතික දේවල් දන් දීම. අභය දානය අනිත්‍යයට, අනිත්‍ය අනාතුර තත්වයකට, නිරුපද්‍රිත තත්වයකට පත් කිරීම සහ ඉන්න තැනින් උසස් තැනකට අනිත්‍යයට එන්නට පාර කියා දීම, මඟ පෙන්වීම, ඒ සඳහා අත දීම, ගුරුහරුකම් දීම ධර්ම දානය. දැන් මේ විදිහට සරලව මේ දානය විස්තර කරන්න පුළුවන්. ඉතින් ඊළඟට පුණ්‍ය ක්‍රියා විදිහට තියෙන්නේ සීලය. සීලෙන් කියන්නේ ඉතින් තමන්ගේ පැවැත්මෙන් තව කාටවත් හානියක් කරන්නේ නැහැ, තව කාගේවත් දේපලවලට හානියක් කරන්නේත් නැහැ. ඒ තව අනිත්‍යයේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේත් නැහැ අපේ පැවැත්ම, අපේ ජීවත් වීම තුළ. ඉතින් සරලව සීලය, පංචශීලය ඒ විදිහට තමයි විස්තර කරන්නේ. ඊළඟට භාවනාව. එතනකොට පුණ්‍ය ක්‍රියා පැත්තෙන් භාවනාව කියන්නේ සමත භාවනාවට. ඉතින් ඒ අපේ හිතේ තියෙන යම් යම් බොහොම ගොරෝසු ගති අඩු කරලා හිත මෘදුමලක් තත්ත්වයට පත් කරගෙන කිසියම් චිත්ත සමාධියකට පැමිණ ඒ සමාධි සුවය බිඳීම තමයි සමත භාවනාවේ පුණ්‍ය ක්‍රියා විදිහට භාවනාවේයි. මෙලෝ වශයෙන්ුත් එහි ලොකු ශාන්තියක් තියෙනවා. පරලෝ වශයෙන්ුත් එබඳු උසස් ආධ්‍යාත්මික තලවල උපදින්න සමත භාවනාව හේතු වෙනවා. එතකොට සීලයත් ඒ වගේ මෙලෝ වශයෙන්ුත් නිරුපද්විතව බයක් නැතුව ජීවත් වෙන්න සීලය උදව් වෙනවා. ඕනෑම තැනකට බයක් නැතුව යන්න උදව් වෙනවා සීලය. මැරෙන වෙලාවෙත් කාටවත් තමන්ගෙන් අනතුරක් හානියක් උනේ නැහැ කියන ඒ සන්තෝෂයෙන් පසුතැවීමෙන් තොරව ජීවිතයෙන් සමුගන්න පුළුවන් සුගති සම්පත් ලබන්න හේතු වෙනවා. දානියත් ඒ වගේ බයක් නැතුව ජීවත් වෙන්න, මසුරුකමින් තොරව ජීවත් වෙන්න, තමන්ගේ සම්පත් ඕනේ වෙලාවක අතාරින්න දාලා යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විපාක විදිහට මෙලෝ වශයෙන්ුත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්, පරලෝ වශයෙන්ුත් සතුටින් ජීවත් වෙන්න දානයේ උදව් වෙනවා. දැන් ඉතින් සරලව පුණ්‍ය කර්ම කියන්නේ ධර්මානුකූලව නම් මේ ටිකටයි.
මම හිතන්නේ ඉතාමත් තේරුම් ගත හැකි ආකාරයට මේ සරල විදියට ඔබතුමා පැහැදිලි කර මේ පුණ්‍ය කියන වචනය මුලදී පටන් ගත්තේ කොහොමද, ඒක එහෙම නැත්නම් දෙවියන්ව සතුටු කිරීම සඳහා කරන ලද ක්‍රියාවලිය පසු කාලීන බුදුදහම සහ ජෛන ආගම සදාචාරවන් මිනිසුන්ට යහපත්ේ කරන්න සහ අවිහිංසාවාදී වෙන්න කියලා. ඒ මත දානයේ සීලේ භාවනාව ගැන ඔබතුමා බොහොම සරල විදියට පැහැදිලි කරා. අපි සියලු දෙනාටම තේරුම් ගත හැකි ආකාරයට. ඒ වගේම වර්තමානයේ ලැබෙන ප්‍රතිඵල ගැන මූලික පැහැදිලි කිරීමක් කරා. බොහෝ දෙනා අහපු ප්‍රශ්නයක් මම මුලදීම යොමු කරන්න කැමතියි. මේ දැන් මේ පුණ්‍යක්‍රියා කිරීමෙන් සංසාරේ ලැබෙන ප්‍රතිඵල මොනවාද ගුරුතුමනි? ඔව්, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඔබතුමාට.
පුණ්‍යක්‍රියා කිරීමෙන් සාංසාරිකව ලැබෙන ප්‍රතිඵල. දැන් අපි කරන බොහෝ ක්‍රියාවල ප්‍රතිඵල සාංසාරික තමයි. දැන් පුණ්‍යක්‍රියාවල ප්‍රතිවිරෝධය තමයි පාපක්‍රියා, පාපී ක්‍රියා, පව් කියලා සරලව කියන දේ. ඉතින් පව් පිළිබඳවත් මේ ආගමෙන් ආගමට පාප ක්‍රියා වෙනස්. සමහර ආගමක සත්ව ඝාතනය පාප ක්‍රියාවක් විදිහට තියෙනවා. තවත් සමහර ඇදහිම්වල ඒක පුණ්‍ය ක්‍රියාවක් විදිහටත් තියෙන්න පුළුවන්. කොහොම හරි මේ පාප ක්‍රියාවල මෙලොව වශයෙන්ුත් පසුතැවිල්ල තියෙන්නේ. දෝෂාරෝපණ තමගේ හැරද සාක්ෂියම දොස් කියනවා. අනිත් අයගෙන බැනුම් අහන්න වෙනවා. ඉතින් මෙලොව වශයෙන් සමහර විට නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවලදී එහි දඬුවම් විඳින්නට වෙනවා. ඊළඟ ක්‍රියා මැවිලා පේන්න පටන්ගෙන මේ මරණාසන්න අවස්ථාව මහා මේ අධිකරණයක් වගේ තැනක අත්දැකීම ලැබෙනවා. ඉතින් මරණින් පසු උනත් දුක විඳින්න දුකට කියන තව නමක් තමයි පාප කියන එක. එතකොට ඒ විදිහට බැලුවාම මේ දහමේ කියන පුණ්‍ය ක්‍රියාවලින් මෙලෝ වශයෙන්ුත් බොහොම යහපතක් වෙනවා. මරණාසන්න අවස්ථාවෙත් සතුටින් ඒ සමු ගැනීමට මුහුණ දෙන්න පුළුවන්. ඉන්පසුවත් සුගතිගාමි වෙන්න පුණ්‍ය ක්‍රියා හේතු වෙනවා. ඉතින් මේ පාප ක්‍රියා කරනවට වැඩිය පුණ්‍ය ක්‍රියා කරන එක හොඳයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් අපින් කාටවත් වරදක් වෙන්නේ නැහැ මොකටද අම්පුවෙන් පින් කරන්නේ කියලා. එකක් තමයි මේ පවක් නොකර වැරද්දක් නොකර ජීවත් වෙන්න අමාරුයි. විශේෂයෙන් සමාජයක දැන් කෙනෙකු තනියම ඉන්නවා නම් පවක් නොකර ඉන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගෙන් කාටවත් වරදක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් උදකලාවේ ඉන්නවා නම් තමන්ගෙන් තමන්ට වැරදි වෙන්න පුළුවන්. නමුත් අනිත් අයට වැරදක් වෙන්නේ ඉතින් කවුරුත් නැහැ එතන. නමුත් තව අදුමගානික එක්කෙනෙකුවත් ඉන්නවා නම් වරදක් නොකර ඉන්න අමාරුයි. පෘථග්ජන කෙනෙකුට කොහොමත් බැහැ වැරදි වෙනවා. ඉතින් ඒ නිසා මේ හොඳ වැඩ කිරීම අවශ්‍යයි. එතකොට කොහොම කිව්වත් මගෙන් වැරද්දක් කියට නොදැන කියන දෙයක් දැනගෙන නෙමෙයි නිසා හරියට මං අගුණ කෑම කන්නේ නැහැ කියනවා වගේ. ඉතින් අගුණ කෑම කන්නේ නැහැ කිව්වට කැවෙන්න පුළුවන්. හැබැයි අගුණ කෑම නොකෑවත් ගුණ කෑම කන්න ඕනේ. අගුණ කෑම නොකෑමෙන් පමණක් පැවැත්මක් සිදු වෙන්නේ ගුණ කෑමත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා පුණ්‍ය ක්‍රියා කිරීම හොඳයි. දැන් මේ කෙනෙකුගේ ඉලක්කය අපි හිතමු සංසාරයෙන් එතර වීම කියලා. එතකොට මේ ඒ සඳහා පුණ්‍ය ක්‍රියා අවශ්‍යයි. කෙනෙකුට මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ පිනක විපාක විදියට දාමයට අනුව. ඒ ලැබෙන මනුෂ්‍ය ආත්මයත් ඒ උපදින තැනදී වෙන්නත් බොහෝ විට පෙර පින් හේතු වෙනවා. දෙමව්පියන් තියෙන්න ඊළඟට ඉන්ද්‍රියන් හොඳට ඇහැකන හොඳට තියෙන විදිහට උපදින්න හොඳ බුද්ධියක් සහිත නිරෝගී මොළයක් සහිතව උපදින්න නිරෝගී මනසක් එක්ක උපදින්න ඒ සියල්ලටම පුණ්‍ය ක්‍රියා හේතු වෙනවා. ඉතින් එකම හේතුව පුණ්‍ය ක්‍රියා නොවෙන්න පුළුවන්. කොහොම හරි ඒව හේතු වෙනවා. ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න දහම් පත පොත කියවන්න ලැබෙන්න ඒ සඳහා යෙදෙන්න විවේකයක් ලැබෙන්න මේවත් සමහර විට පිනක විපාක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිනෙන් සංසාරේ දික් වෙනවම කියන්න බෑ. මේ පින නිසා ලැබෙනවා අපිට මේ ඕනෑම කෙනෙකුට මේ උපකරණ ටිකක් ඒ පුණ්‍ය ක්‍රියාවල විපාක විදිහට මෙවලම් ටිකක් ලැබෙනවා. ඒ ලැබෙන මෙවලම් භාවිතා කර කෙනෙකුට අපායට යන්නත් පුළුවන්. ඒ ලැබෙන ඇහැ කන අතපය භාවිතා කරලා කෙනෙකුට මේ පාප කර්ම කරලා දුගතියට යන්නත් පුළුවනි. ඒ උපකරණ ටිකම භාවිතා කර පුණ්‍යක්‍රියා කර සුගතියකට යන්නත් පුළුවනි. ඊළඟට ඒ උපකරණ ටිකම තමයි තියෙන්නේ භාවිතා කරන්න සසලින් එතර වෙන්නත්. ඉතින් මේ අවස්ථා තුනම කෙනෙකුට තියෙනවා. මේ අවස්ථේ කුමක් සඳහාද මේ පිනෙහි විපාකය යොදාගන්නේ කියන එක තීරණය වෙන්නේ තමන් අත. ඒක වර්තමාන සිහි කල්පනාව තමයි ඒ තීරණය ගන්නේ. හැබැයි ඒ තීරණය ගන්න හේතු වෙන නැත්නම් ඒ අවශ්‍ය වෙන සාධක ලැබෙන්නේ නම් බොහෝ විට පිනක විපාක විදියට. ඉතින් ඒ නිසා මේ පිනට බය වෙන්න එපා. පින් කරාම සංසාරෙ දික් වෙනවා කියලා එක බොරු මතයක්. දික් කරගන්නවද සංසාරේ කොට කරගන්නවද දුගතියකට යනවද සුගතියකට යනවද ඈතර වෙනවද කියන එක තීරණය වෙන්නේ වර්තමාන තීරණය ඇතේ වර්තමාන සිහි කල්පනාව මතයි.
අහිතලකම අපි සියලු දෙනාගේම මනස එහෙම නැත්නම් ඇහැරියා කියලා මට හිතෙනවා. එහෙම කියන්නේ හේතුව පින් කරන්න බය වෙන්න එපා. දුර්මතයක් තමයි සංසාරෙ දික්කිනවා කියන එකකින් අදහස් කරන්නේ. මම හිතන්නේ බොහෝ දෙනාගේ ප්‍රශ්නයක් වෙලා තිබ්බ මේක. උදාහරණයක් ඇටියට මේ මම එක ප්‍රශ්නයක් යොමු කරන්න කැමති කියන්න කැමති මේ වෙලාවේ. ඉවක් බවක් නොමැතිව පින්කම් ලුහුබඳින්න වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් යන ගමන ඊට පටහැනි නොවේද කියලා ප්‍රශ්නයක් යොමු කළා තිබ්බ මම හිතන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා කියලා. දැන් අපි කුසලයේ දෙසට හැරෙමු ගුරුතුමනි. මේ එතකොට මේ 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 මාත්‍රිකාව පුණ්‍ය කර්ම සත්ක්‍රියා සහ කුසලයේ. උදේ මේ සත්ක්‍රියා කියන එකෙන් අදහස් කරන්නේ පුණ්‍ය කර්මද? මේ ගැන පැහැදිලි කරන්න කියලා අපි ප්‍රශ්න වලත් දෙමු කළා තිබ්බා. අපි ඊළඟට යන් කුසලයට. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ ඔබතුමාට ඒ වචන තුනම පැහැදිලි කරනනම් අපේ සාකච්ඡාවට පහසු වෙයි කියලා මම හිතනවා.
මොකද මේ වචන තුන මේ මාතෘකාව ඇත්තටම මේ යෝජනා වුණේ පහුගිය සුසංහිත වැඩසටහනේදී අවසානයේ මම හිතන්නේ ඒ සහභාගී වුණු කෙනෙක් තමයි මේ මාතෘකාව යෝජනා කරලා තිබුණේ. පුණ්‍ය කර්ම සත්ක්‍රියා හා කුසලයේ කියන එක ගැන සාකච්ඡාවක් කරමු කියලා කියනව තමයි අද වැඩසටහන පැවැත්වෙන්නේ. පැහැර ඔබතුමා මේ ප්‍රශ්නයට එන විට කිව ප්‍රකාශයක් කර කිවක් බවක් නැතුව මේ පුණ්‍ය කර්ම පසුපස ලුහුබැඳීම ගැන. එතනදී මෙහෙම අපි කරන පුණ්‍ය කර්ම කියන ලේබලේ යටතේ කරන හැම දෙයකින්ම පිනක් වෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. මේ නම භාවිතා කරන්න පුළුවනි. හැබැයි ඒ වගේ පිනක් වෙන්නත් පුළුවන්, පිනක් නොවෙන්නත් පුළුවන්, පිනක් කියලා හිතලා පවක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා පුණ්‍ය කර්ම පින්කම් කියලා කියූ පමණින්ම එයින් එය පිනක්ද ධර්මානුකූලද නැද්ද කියන එක විග්‍රහ කරගන්න අපට සිහි කල්පනාවක් සිහි බුද්ධියක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ගැන විවේචනයකට යනවට වැඩිය විචාරයක් තමයි අපි ඇති කරගන්න ඕනේ. ඕනතරම් උදාහරණ තියෙනවා. වර්තමානෙත් අතීතෙත් ඒවා මේ හිතුවට පින්කම් කියලා ඇත්තට මේවා පින්කම් නෙවෙයි. හැබැයි ඉතින් ලොකු ජන ආකර්ෂණයක් තියෙනවා. විශාල ධනයක් වියදම් කරන්න පුළුවන්, ලොකු ප්‍රචාරයක් දෙන්න පුළුවන්. ඒව හැර එයින් වෙන හරයක්වත් සාරයක්වත් පිනකුත් නැතුව ඇති. කොහොම හරි මේ දැන් පිනක මේ ප්‍රාර්ථනා තියෙනවා. පිනක් කරන විට, ඒ කියන්නේ අපි පාලි ගාථාවකින් ප්‍රාර්ථනා කරනවම නෙමෙයි. නමුත් එබඳු ක්‍රියා ඇතුලේ අපිට තියෙනවා අපේක්ෂාවන්, බලාපොරොත්තු තියෙනවා, අභිමතාර්ථ තියෙනවා. දැන් එහෙම භෞතික වූ අභිමතාර්ථ, භෞතික වූ ආශාවන්, භෞතික වූ අපේක්ෂා ඉටු කරගන්න අදහසින් කරනු ලබන ක්‍රියා, හොඳ ක්‍රියාවලට තමයි පුණ්‍යක්‍රියා කියන්නේ. ඒ කරන ඇත්තට මේක හොඳ ක්‍රියාවක් වෙන්න ඕනේ. ඒකෙන් තව කෙනෙකුට යහපතක් වෙන්න ඕනේ. හැබැයි ඒ යහපත කිරීමෙන් කරන කෙනා තමන්ට කිසියම් ලෞකික යහපතකුත් බලාපොරොත්තු වෙනවා. දානයක් දීලා කිසියම් දෙයක් තමනුත් බලාපොරොත්තු වෙනවා. ඒක එවලේ භෞතිකව එවලේ ලැබෙන දෙයක් නෙමෙයි. නමුත් ඒක විපාක විදිහට එදා හෝ පහු කාලෙක හෝ ඒ ආත්මෙම හරි වෙන භවයකදී හරි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම ලෞකික වූ බලාපොරොත්තුවකින් තමන්ට ලබා ගන්න, ලෞකික දෙයක් තමන්ට ලබා ගන්න ඒ අභිමතාර්ථයෙන්, ඒ ආසාවෙන් තව කෙනෙකුට, තව පිරිසකට, පරිසරයට, එහෙම නැත්නම් සත්තුන්ට කාට හරි කරන යහපතකට තමයි පින කියලා කියන්නේ. දැන් සත්ක්‍රියා කිව්වහම ඒකේ අර අපේක්ෂාව නෑ. එතන තව කෙනෙකුට බඩගිනී ඉතින් කන්න ටිකක් දෙනවා. එතන තියෙන එකම බලාපොරොත්තු එයාගේ කුස, අර කුසගින්න ඉන්න කෙනාගේ කුස පිරවීම තමයි. ඒ දුක නැති කිරීම පමණයි. ඉතින් ඒව තමයි සත්ක්‍රියා කියන්නේ. ඒක යහපත් ක්‍රියාවක්, හොඳ ක්‍රියාවක්. එතන හැබැයි අනිත් කෙනාගේ අවශ්‍යතාව ඉටු කිරීම පමණයි. එතනින් කිසි දෙයක් තමන්ට ගන්න, තමන්ගේ නම ප්‍රචාරය කරගන්න, කීර්තියක් ලබා ගන්න, හොඳ කෙනෙක් කියලා අහගන්න, අඩුම ගානේ පිනක් එකතු වෙන්න ඕනි කියන අදහසවත් නැහැ. නිකම්ම නිකන් නිරපේක්ෂ, හැබැයි බුද්ධිමත් ක්‍රියාවක්, කරුණාවෙන් කරන, බුද්ධියෙන් කරන ක්‍රියාවක්. ඒ සත්ක්‍රියා. දැන් කුසලයට එන විට ওই දෙකටම වැඩි ටිකක් වෙනස්. කුසලය සමානකමුත් තියෙනවා. පුණ්‍යක්‍රියා සහ කුසලය අතර සමානකම් තියෙනවා. ඒ වගේම වෙනස්කමුත් තියෙනවා. මූලික වශයෙන් කුසලය කියන්නේ එතන ලෞකික ඌ යමක් ලබා ගැනීමේ අදහසක් නැහැ. කුසලයක් කරනකොට ලෞකික දෙයක් ලබා ගැනීමේ කිසිදු අපේක්ෂාවක් නැහැ. තමන්ගේ නිරෝගීකම ලබා ගන්න, එහෙම නැත්නම් ධනෙ ලබා ගන්න, ධනවතෙක් වෙන්න, බුද්ධිමතෙක් වෙන්න, ඒ කිසිම ලෞකික අපේක්ෂාවක් නැහැ. කුසලයක තියෙන්නේ, කුසල ක්‍රියාවක තියෙන්නේ ආධ්‍යාත්මික ඉලක්ක පමණයි. ආධ්‍යාත්මික ඉලක්කයකින් කියන්නේ තමන්ගේ මනස දියුණු කරගැනීමේ අදහසින්, මනස පිරිසිදු කරගැනීමේ අදහසින් ඒ කළ යුතු දේ, ඒ සඳහා කළ යුතු දේ කරනවා නම් ඒට තමයි කුසල ක්‍රියා කියලා කියන්නේ. ඉතින් ඒ කුසලය කියලා කියන්නේ සරලව හැකියාව, දක්ෂතාව, කුසලතාව කියන අදහස. ඉතින් මේ ගැන දීර්ඝ වශයෙන් දහමේ කතා කරනවා. දස කුසල ක්‍රියා කියලා 10ක් ගැන කතා කරනවා. ඊළඟට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කුසලයේ කියලා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම, ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිවිරෝධයේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, ඒ ටික මිච්ඡා සමාධියට එන කල්ම ඒවා අකුසල විදිහට විස්තර කරනවා. සප්තබොජ්ජංග වැඩිම කුසලයේ විදිහට විස්තර කරනවා. දැන් මේ විදිහට කුසලයේ දිහා බැලුවාම දහමට අනුව නම් කෙනෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඉලක්ක කරගෙන ඒ සඳහා නිර්දේශිත ක්‍රියාවන්හි යෙදීම තමයි කුසලයේ කියන්නේ. එතනත් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු Tamanට තමයි. හැබැයි ඒ බලාපොරොත්තු එකකවත් ලෞකික දේවලුත් නැහැ, භෞතික දේවලුත් නැහැ. තියෙන්නේ ඉතේ තියෙන රළු ගති අඩු කිරීම, ඉතේ තියෙන සෞම්‍ය ගති වැඩි කිරීම තමයි. ඉතින් ඔය කුසල් රස කියලා සූත්‍රයක් තියෙනවා. කුසල රාශි කියලා, කියන්නේ කුසල් රාශිය කියන අදහස. ඒ දේශනාවේදී කියන්නේ කුසල් රස කියලා කියන්නේ සතර සතිපට්ඨාණයට. සතර සතිපට්ඨාණය වැඩි වීම තමයි කුසලේ. කියන්නේ සිහිය සතිමත් බව වැඩි කර ගැනීම, සතිමත් බව ස්ථාවර කර ගැනීම තමයි කුසලය. එතන අකුසලයේ විදියට විස්තර කරන්නේ පංච නීවරණ හඳුනගෙන මේවා අතහැරීම තමයි අකුසලය. පංච නීවරණ වලට තමයි අකුසල් කියන්නේ. සතිමත් බව, අවදිමත් බව, සතර සතිපට්ඨානයට අනුව ස්ථාවර කර ගැනීම තමයි කුසලය. දැන් එතන උනත් පේනවා ඉලක්ක තියෙනවා, අභිමතාර්ථ තියෙනවා. හැබැයි ඒවා ආධ්‍යාත්මිකයි, ලෞකික නෑ කියන එක. ඉතින් මේවා තමයි සරලව මේ වචන තුනට දෙන්න පුළුවන් අර්ථකථන.
බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ ආකාරයට වචන තුන පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. අපේ සාකච්ඡාව ආරම්භයේදීම වෙනදාට වැඩිය වෙනස් විදියට මේ දැන් දොර මට හැබැයි හිතේ ඇති වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් එතකොට පුණ්‍ය කර්ම සහ සත්ක්‍රියා සම්බන්ධයෙන් ඔබතුමා පැහැදිලි කරා වෙනස. සත්ක්‍රියා යනු එතකොට කිසියම් දෙයක් බලාපොරොත්තු නොවි කරන ක්‍රියාවක්. එතකොට ඒ වටිනාකමෙන් පුණ්‍ය කර්ම වලට වැඩිය වෙනසක් තියෙනවද නැත්නම් ඒක ඒ ලබන ප්‍රතිඵලය නැත්නම් අපි මොනවද මට හිතෙනවා මොනවද බලාපොරොත්තු නොවි කාටද උදව්වක් කරනවා නම් ඒක බොහොම වටිනවා කියලා.
අනිවාර්යයෙන්ම දැන් පුණ්‍ය කර්මයකදී වෙන්නේ එතන මේ අනිත් කෙනාගේ දුක කෙනෙක් භාවිතා කරනවා තමන්ගේ අනාගත සැපක් වෙනුවෙන්. තව කෙනෙකුගේ අවශ්‍යතාවයක් බඩගින්නක් තිබහක් ලෙඩක් වෙන දුෂ්කරතාවක් උදව් කරගන්නවා උපයෝගී කරගන්නවා ඒ පුණ්‍ය කර්මය කරන කෙනා තමන්ගේ අනාගත ලෞකික භෞතික සාර්ථකත්වයක් වෙනුවෙන්. ඉතින් එතන ඒ නිසා මේ පුණ්‍ය කර්ම වල ලොකු ආත්මార్థකාමීත්වයක් තියෙනවා. හැබැයි එහෙම වුණාට ඒක නොකර ඉන්න ඕනේ කියලා අදහසක් නැහැ. ඒකෙන් අපි කරන බොහෝ ක්‍රියා ආත්මార్థකාමී තමයි පින්කම් කළත් නැත. හැබැයි ඒකේ ව්‍යුහය සංවිතිය ගත්තාම එහෙම තමයි. ඒ වගේම මේ මෙතන වෙන් කරගන්න ඕනේ අපි පුණ්‍යක්‍රියා කියලා කරන හැම එකක්ම පුණ්‍යක්‍රියා නොවෙන්න පුළුවන්. එතකොට මේ පුණ්‍යක්‍රියා මොනවද කියන එකත් අපි හොඳට හොයලා බලන්න ඕනේ. කිසිම තේරුමක් නැති දේවල් කරන්න පුළුවන්. අපිටම ගොඩනැගිල්ලක් වටේට පළතුරු වටේටම ගොඩ ගහන්න පුළුවන්. ඒක ලොකු පුණ්‍යක්‍රියාවක් කියලා හිතලා. ඉතින් ඒක හැබැයි එහෙම වෙනවද නැද්ද කියන එක අපි ධර්මානුකූලව විචාරාත්මකව හොයලා බලන්න ඕනේ. ඒක ඇත්තටම පිනක්ද නැද්ද කියලා. හැබැයි ඒකට ඒ ලේබල් එක කලවන්න පුළුවන් මහා පුණ්‍යක්‍රියාවක් කියලා. දැන් සත්ක්‍රියාවලට එනකොට ඒව නැහැ. දැන් සත්ක්‍රියාවක එහෙම දෙයක් කොහොමත් නැහැ. ගොඩනැගිල්ලක් වටේට මොනවත් කොට ගහන්නේවත් ඒක සත්ක්‍රියාවක් විදිහට ගන්න බෑ. සත්ක්‍රියාවක් කියන්නේ ඇත්තටම කාට හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් අපිට පුළුවන් මට්ටමින් කරනවා. ඒ කිරීමෙත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව මොකද්ද? අනිත් කෙනාට එයින් යහපතක් කිරීම. අනිත් කෙනා ඉන්න තැනින් ඒ ඉන්න තැනින් ටිකක් ඉහළ තැනකට ගෙන එන්න අපිට පුළුවන් මට්ටමින් උදව්වක් කිරීම. ඉතින් එච්චරයි. ඒ අපේක්ෂාව පමණයි තියෙන්නේ. ඒ අපේක්ෂාවෙන් ඒ අපේක්ෂාව ඉටු කරගන්න පුළුවන් හොඳ උපාය මාර්ගයක් කල්පනා කරලා ඒ උපාය මාර්ගයේ අනුගමනය කරනවා. ඉතින් එයින් අනිත් කෙනාගේ ඒ ප්‍රශ්නේ විසඳෙන්නත් පුළුවන්, විසඳෙන්නේ නැති වෙන්නත් පුළුවන් වෙන හේතු නිසා කොහොම හරි. ඉතින් එතින්දී තමන්ගෙන් වෙන්න තියෙන ටික වුණා කියන ඒ මේ ඒ සන්තෘප්තිය තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ සත්ක්‍රියාවක් කියන එක නිර්පේක්ෂ දෙයක්. ඒ බොහොම ඒක ලේසි නෑ කරන්න. පුණ්‍ය කර්ම කිරීම ලේසි. සත්ක්‍රියා මමත්වේ පැත්තකට දාලා තමන් පැත්තකට කරලා කරන ක්‍රියාව නිහතමානීත්වයට ඕනේ. ලොකුවට නිර්හංකාර බව අවශ්‍යයි. ලෝභයේ එක්ක සත්ක්‍රියා කරන්න බෑ. ලෝභයේ එක්ක පුණ්‍යක්‍රියා කරන්න පුළුවන්. හැබැයි සත්ක්‍රියා කරන්න බෑ. ඒ නිසා මේ දෙක අතර නම් ලොකු වෙනසක් තියෙනවා.
මේ ඒ පැහැදිලි කිරීමට සම්බන්ධ තව එක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ දැන් අපි අහුවෙන තැනක් එහෙම නැත්නම් අපිට හොයා ගන්න බැරි තැනක් තමයි මේ ප්‍රශ්නේ සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ඔබතුමා කිව්වා ඒ සම්බන්ධයෙන් කප්රුක් පූජාති විශාල ධනයක් වියදම් කරන කරමින් කරන විචිත්‍රවත් පින්කම්වල බොහෝ ආනිසංස ඇති බව ඇතමෙක් කියති. ඇතමෙක් කියන්නේ එසේ නොවන බවයි. මෙහි සත්‍ය අසත්‍ය භාවය කෙබඳුද? මේක කප්රුක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි වෙන පූජා සම්බන්ධෙමුත් දැන් අපි නොදැනුවත්කම නිසා සහ අපි අහුවෙන අවස්ථාවක් නිසා මම හිතන්නේ ඒකට අපි කොහොමද උත්තර හොයාගන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්න ඔබතුමාගේ.
ඔබතුමා ඉතාම සාර්ථක විදිහට මම අමාරුවේ දැම්මා. මේ ගතෝකෝ ටික ප්‍රශ්නයක්කට ඇදලා දාලා දැන් මේ උත්තර දෙන්නත් බෑ නොදිත් බෑ. දැන් ඒ පිනක් වෙන්නේ කොහොමද කියන එක ඒක ඉතින් අපිට ඒක ධර්මානුකූලව අහන්න වෙනවා. කොහොමද යමකින් පිනක් වෙන්නේ? ඒ පිනක් කියන එකෙන් අහන්න වෙනවා මේක කොහොමද ඒ පින වෙන්නේ? හේතුඵල විදිහට කර්මානුරූපව විස්තර කරන්නේ ඊයින් පිනක් වෙන විදිහ. අතීත කතන්දර කියන්න පුළුවනි. ඒ කතන්දර ඇත්තද නැත්තද කියන එකත් ඒ ගැනත් විවිධ මති මතාන්තර තියෙනවා. ඉතින් කොහොම හරි මේ ඔය පුණ්‍යක්‍රියා කියන එක ධර්මයේ විස්තර කරන තැන්වල දස පුණ්‍යක්‍රියා කියලා තියෙනවා. ඒ කිසිම තැනක ඔහොම ඒවා සඳහන් කරලා නැහැ. ඉතින් ඒ නිසා ධර්මයට අනුව එහෙම දේවල් පුණ්‍යක්‍රියා ලැයිස්තුවේ නැහැ. ඒක තමයි දෙන්න පුළුවන් උත්තරේ. ඉතින් හැබැයි ධර්මයේ තියෙන ඒ ලැයිස්තුවේ තියෙන දේවල් විතරයි පුණ්‍යක්‍රියා. ඉන් බාහිර කිසි එකක් පුණ්‍යක්‍රියා නෙවෙයි කියලා කියන්නත් බෑ. නමුත් ධර්මානුකූලව කෙටි පිළිතුරක් දෙනවා නම් දහමේ පුණ්‍යක්‍රියා විස්තර කරන්නේ තැන් කිසිම තැනක ඔය ඔබතුමා කිව්ව ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කළ කෙනා විස්තර කළ ඒ කාරණා පුණ්‍යක්‍රියාවලට ඇතුළත් කළා නැහැ.
ඔව් ඒ සමක තවත් ප්‍රශ්නයක් යොමු කරනවා. මේ ප්‍රශ්නේ මෙහෙමයි ලියන්නේ. පින්කලත් පවකලත් සසර දික්වන බැවින් ඒ දෙකම නොකර භාවනා වැඩිවීමෙන් පමණක් සසර කෙලවර කරගත හැකි බව ඇතැම කියන අසායත්තෙමි. මේ සත්‍යත ගුරුතුමනි.
දැන් මේ පෞකලොත් අනිවාර්යයෙන්ම සංසාරේ දික් වෙනවා. ඒකේ කතා දෙකක් නෑ. දික් වෙනවා විතරක් නෙමෙයි, දික් වෙන්නේ දුක විඳ විඳ ඉන්න තමයි දික් වෙන්නේ. ඉතින් මේ එහෙම ඒ පෞවල විපාක විදිහට දුක් සහගත තැනක උත්පත්ති ලැබුවාම එතෙන්දී පිනක් කරගන්න අවස්ථාවකුත් නෑ, භාවනාවක් කරගන්න අවස්ථාවකුත් නෑ. ඒ නිසා කතා දෙකක් නැහැ. පාප කර්ම නොකල යුතුයි. ඒ ගැන වාදයක් නැහැ. සබ්බ පාපස්ස අකරණං, සියලු පව් නොකල යුතුයි. හැබැයි ඉතින් පින්කම් කියන ඒවා කළාට එයින් කළ නිසාම සංසාරේ දික් වෙන්නේ නැහැ. අපි හිතමු අපි ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරනවා, ස්වාමීන් වහන්සේලාට බෙහෙත් පූජා කරනවා. එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට දානයක් දෙනවා, ළමා නිවාසයකට දානයක් දෙනවා, රෝහලකට දානයක් දෙනවා. දැන් මේ විදිහට අපි තුන් පාසලකට අපි ඉගෙන ගන්න දරුවන්ට දෙනවා. ඉතින් මේවා පුණ්‍ය ක්‍රියානේ. හැබැයි මේන් සංසාරේ අනිවාර්යෙන් දික් වෙනවා කියලා නීතියක් නැහැ. දික් කර ගන්න පුළුවන් වුණා. ඒ දික් කරගන්නේ අර තමන් එයින් ලෞකික අපේක්ෂා බලාපොරොත්තු වෙන දෙනවනะ. මේ තමන් ලෞකික අපේක්ෂා බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් පුණ්‍යක්‍රියා එයින් සංසාරෙ දික් වෙන්නේ නැහැ. අවශ්‍ය නම් එහෙම ඒබඳු පුණ්‍යක්‍රියාවක් කරලා අපිට පුළුවන් අර ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ, මට පාප මිත්‍රයන්ගේ ඇසුර නොලැබේවා මේ පිණින්, උසස් ආධ්‍යාත්මික මිත්‍රයන්ගේ මැසුර ලැබේවා. දැන් ඒ වගේ ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්. දැන් සංසාරෙ දික් වෙන්නේ නැහැ නේ. සංසාරයේ දික් වෙන්න වෙන හේතු අයින් වෙලා සංසාරේ කෙටි කරගන්න උදව් කරන එක ඇසුර ලැබෙනවා. ඒ නිසා මේ ඇත්තටම පිනක් උනත් කරන්නේ අර කලින් ප්‍රශ්නේ වගේ වනේමේ සැබෑවටම පිනක් වුණත් කරන්නේ එයින් පිනක් ලැබුණත් ඒ ලැබෙන පිනින් සංසාරේ කෙටි කර ගැනීමට ඕනනම් කෙනෙකුට පුළුවන්. ඒක තියෙන්නේ තමන්ගේ ඇතේ.
ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තර දෙන අතරේ තව ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා මේ අර කලින් පැහැදිලි කිරීමටම සම්බන්ධ දෙයක්. ඒක මම හිතෙන මතක් කරපේ හොඳයි කියලා හිතෙනවා. මේ අර සත්ක්‍රියාව ගැන ඔබතුමා සඳහන් කරනකොට කිව්වා අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කරන්න කියලා. හැබැයි ප්‍රශ්නයකුත් අහනවා මේ සත්ක්‍රියාව කරන තැනත්තාට කුසලයක් සිදු වෙනවා නේද කියලා. ඒ කිසියම් දෙයක් බලාපොරොත්තු නැති වුණාට
අනිවාර්යයෙන්ම ඒක කුසලතාවයක්. සත්ක්‍රියාවක් කරන්න බෑ ඒ ගැන හැකියාවක් නැතුව. ඒ නිසා සත්ක්‍රියාව ඇතුලේ කුසලයේ තියෙනවා. සත්ක්‍රියාවක් කරන්න පුළුවන්කමත් කුසලයක්. සත්ක්‍රියා කිරීමෙනුත් වැඩෙන්නේ කුසල් තමයි. දැන් කුසල් එකතු වෙන දේවල් නෙමෙයි. පින තමයි එකතු වෙන්නේ. කුසලේ එකතු වෙන්නේ නැහැ. කුසලයේ වෙන්නේ වැඩි. මේ හැකියාවන් භාවිතා කිරීම තුලින් හැකියාවන් වර්ධනය වෙනවා. ඉතින් සත්ක්‍රියාවකින් ඒ සත්ක්‍රියාවක කුසලයක් තියෙනවා. ඒ වගේම සත්ක්‍රියා කරන්න තමන් තුළ තියෙන කුසලතාවයන් වැඩෙනවා, අකුසලතාවයන් යට යනවා.
මේ මොහොතේම තවත් ඒකට සමාන ප්‍රශ්නයක් කොම කරන්න කැමති මේ කල්යාණ මිතුරියක් අහන්නේ හැම පින්කමක්ම කරන ආකාරය වෙනස් කිරීමෙන් කුසලයක් කරගත හැකි නේද ගුරුතුමනි කියලා. ඒක පස්සේ තියෙන එච්චරයි මේ
මෙහෙමයි හැම පින්කමක්ම කරන ආකාරය වෙනස් කර ගැනීමෙන් කුසලයක් කරගන්න පුළුවන් නේද කියන ප්‍රශ්නය. මේ පින්කම් කියලා එහෙම දෙයක් නැහැ. මෙන්න මේවා තමයි පින්කම් කියලා දෙයක් නැහැ. ඉතින් ඒක කරන විදිහ අනුව එය පිනක් කරගන්නත් පුළුවන්, සත්ක්‍රියාවක් වෙන්නත් පුළුවන්, කුසලයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අපි කරගන්න දේ අනුව තමයි ඒ පුණ්‍යක්‍රියාවක්ද සත්ක්‍රියාවක්ද කුසලයක්ද කියන එක තීරණය වෙන්නේ. එහෙම නැතුව මේ පුණ්‍යක්‍රියා කියලා වෙනම කොටසක් නැහැ. දැන් චේතනාව තමයි කර්මය කියලා විස්තර කරන්නේ. ක්‍රියාව නෙමෙයි චේතනාව. ඉතින් මේ පුණ්‍යක්‍රියා කියලා අපි හිතන් ඉන්න දෙයක් කරන අවස්ථාවල ඕනෑම කෙනෙක්ගේ හිතවල අකුසල චේතනා පහළ වෙන්න පුළුවන්. හැබැයි පිටින් පේන්නේ ලොකු වියදමක් කරනවා, ලොකු මහන්සියක් වෙනවා. ඒ ටික පේනවා. ඉතින් එතකොට අපි පින්කමක් කියලා කියනවා. නමුත් චේතනාවනේ පින හෝ පව වෙන්නේ, කර්මය වෙන්නේ. එතකොට මේ මුළු ඒ ඔය පින්කම කියන ඒ මුළු කාර්යයේම පටන් ගන්න තැන, සැලසුම් කරන තැන ඉඳලා ඉවර වෙලා ආපහු බලන තැන දක්වා. ඉතින් මේවට කියනවා තුන්හිත කියලා. මේ තුන්හිතේ පහළ වෙන චේතනා බැලුවාම ඒ සියලුම චේතනා පුණ්‍ය චේතනා නම් නැත්නම් වැඩි චේතනා පුණ්‍ය චේතනා නම් ඔන්න ඒක පුණ්‍යක්‍රියාවක් කියන්න පුළුවන්, පින්කමක් කියලා. හැබැයි ඒ චේතනා අතර අමනාපකම් එනවා නම්, තරඟකාරීත්වය එනවා නම්, පසුතැවිල්ල එනවා නම්, ඒවා වැඩි නම් ඒ ක්‍රියාවට පින්කමක් කියන්න බෑ. මේ චේතනාව අනුවයි කර්මය වෙන්නේ. ඇතුව අර බාහිරින් තියෙන ක්‍රියාව වියදම් කරපු ප්‍රමාණය ඒව අනුව නෙමෙයි. ඉතින් ඒ නිසා මේ කරන දේ කරන ආකාරය අනුව ඒ පුණ්‍යක්‍රියාවක් කරගන්නත් පුළුවන්, සත්ක්‍රියාවක් කරගන්නත් පුළුවන්, කුසලයක් කරගන්නත් පුළුවන්.
අද ලැබෙන සමහර ප්‍රශ්න මේ සමහර ප්‍රශ්න මේ ටිකක් අපහසු ප්‍රශ්න. මම හිතනවා මම ඒ ප්‍රශ්න අහන්නම් කියලා. මේක නම් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මේ මහා චෛත්‍යයකට මුතු කුඩයක් පූජා කිරීමට වඩා කන්නටවත් නැති දිලිඳු පවුලකට ආහාර ද්‍රව්‍ය රැගෙන දීම වඩා අර්ථවත් පින්කමක් කියලා මට සිතේ. මේ ගැන විග්‍රහයක් කරන්න ගුරුතුමනි කියලා කල්‍යාණ මිතුරියක් කියනවා.
දැන් මේ ප්‍රශ්නය මේ මහා චෛත්‍යයකට මුතු කුඩයක් පූජා කිරීමට වඩා කන්න නැති කෙනෙකුට ආහාර දීම ලොකු පින්කමක් කියලා මට හිතෙනවා. ඒ ගැන විග්‍රහයක් කරන්න කියලා. ඉතින් ඔබ තුමියට එහෙම හිතන එක ගැන මට විග්‍රහයක් කරන්න බෑනේ. ඉතින් ඔබතුමිය තමයි එහෙම හිතන්නේ. ඉතින් ඇයි එහෙම හිතන්නේ කියන එකත් ඔබතුමිය තමයි දන්නේ. ඒක දිහා බලන ආකාරය අනුව දැන් මෙහෙම බැලුවොත් ඔය පින තමන්ට පිනක් කරගන්න ඕනේ නිසා යමක් කිරීම කියන එක පැත්තකට දාලා බැලුවොත් අර්ථවත් ක්‍රියාකුමක්ද නිර්ර්ථක ක්‍රියාකුමක්ද කියලා බැලුවොත් මේ ප්‍රශ්නවලට අපිටම උත්තර හොයාගන්න පුළුවනි. ඉතින් දැන් මට මා ගැන කතා කළොත් මට තෝරා ගැනීමක් තියෙනවා නම් කෙනෙක් ඉන්නවා එයා දවස් ගානක් කුසගින්නේ කණ්ඩත් නැහැ බොන්නත් නැහැ. අද යමක් කන්න බොන්න නොලැබුණොත් සමහර විට දැඩි ලෙස රෝගාතුර වෙන්න පුළුවන්, මේ යන්නත් පුළුවන් වගේ නම් ඒක මට අවස්ථාවක් තියෙනවා මුතු කුඩේකුත් පූජා කරන්න. හැබැයි මේ දෙකම කරන්න බැහැ බැරි නම් මම නම් තෝරගන්නේ අර කෙනාට ආහාර ටිකක් දෙන එක. ඒක තමයි මගේ පෞද්ගලික අදහස. ඒක මන් දන්නේ නැහැ. ඒක පිනට ඒක පිනක් තියලා පිනක් හොයාගෙන නෙමෙයි ඒ ක්‍රියාව කරන්නේ. ඉතින් පිනම හොයන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. ඇත්තම බැලුවොත් මේ සංසාරේ ඇති වෙන්න පින් කරලා තියනවා හැමදෙනාම. සංසාරි දිගයි කියනවනේ. එතකොට මේ අපි අර පින්කම කරලා නැහැ, මේ පින්කම කරලා නැහැ කියලා අපේ අතෘප්තිය තමයි අපිට මේ කියන්නේ. අපේ තණ්හාව තමයි කියන්නේ. නමුත් මේ සංසාරේ හිටිය කාලය තුල මේ ඇතිතරමට පින් කරලා තියෙනවා. ඒ ඕනතරම් පින් කරලා තියෙනවා. හැබැයි ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපිට ඇයි මේ දේවල් අඩුපාඩු කියලා. ඉතින් අඩුපාඩු වෙන්න එකම හේතුව පින නැතිවීමම නෙමෙයි. තව ඒ කාල විපත්ති කියලා තියෙනවා. එහෙම ඒ යමක් අහිමි වෙන්න විපත්ති එන්න තව හේතු තියෙනවා. කර්මයේ එක හේතුවක් පමණයි. කොහොම හරි මේ පින් විතරක් නෙවෙයිනේ කරලා තියෙන්නේ. ඒ නිසා පාප කර්මවල විපාකත් ලැබෙනවා. ඉතින් පාප කර්මයක විපාකයක් ලැබුණාම කෙනෙක් හිතන්න පුළුවන් පින් කරලා නැහැ. පින මදි නිසා තව පින් කරන්න ඕනි කියලා. එහෙම නෙමෙයි. ඇත්ත බැලුවොත් අතීතේ ප්‍රමාණවත් පින්කම් හැමදේනම කරලා තියෙනවා. හැබැයි දැන් මේන් කියන්නේ ආයෙ පින් කරන්න එපා කියලා. පින් කරලා තියෙනවා. ඒ පින්කම් වල විපාක විඳින්න අපිට පිනක් නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කරපු පින්කම් වල අතීතේ එහි සැප විඳින්න අපිට පිනක් නැහැ. අන්න ඒ පින මොකද්ද කියලා හොයාගෙන ඒ පින කරගන්න පුළුවන් නම් දැන් මේ අද තියෙන කාලකන්නිකමයි මුස්පේන්තුකමයි ජීවිතේක තියෙන කර්මකාරකමයි කියන ඒවා ඔක්කොම මනස්ගත කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.
මගේ හිතේ වගේම බොහෝ කල්‍යාණ මිත්‍රයන්ගේ හිතේ එක එක ආකාර ප්‍රශ්න මගේ විචිකිච්ඡාව නැති වෙනවා. තවත් එවැනිම ප්‍රශ්නයක් මම යොමු කරන්න කැමතියි. මේ ගුරුතුමනි අපට හෝ දන්නා කෙනෙකුට මරණ තරජන පැමිණි අවස්ථාවලදී ගවයන් හෝ කුමන හෝ සතුක නිදහස් කිරීමට පෙළඹේ. එවැනි ක්‍රියා යත්තන්නේ මේ ත්‍රිත්වයෙන් කුමකටද කියලා එවැනි ක්‍රියාවන්ගෙන් බලාපොරොත්තු ඉෂ්ට වෙනවාද කියලා ප්‍රශ්නේ දිගටම අහනවා.
ඒක අභේදානයක්. ඉතින් ඒ දානයක් පුණ්‍ය ක්‍රියාවක්. ඉතාම හොඳ පුණ්‍ය ක්‍රියාවක්, හොඳ සත්ක්‍රියාවක් තව කෙනෙකුගේ ජීවිතයක් මරණ බයින් නිදහස් කළ දෙන්න පුළුවන් නම් ඊළඟට නිදහස් කළ සත්‍යාගේ ඊළඟ ඒ ස්වභාවික මරණයකට පත්වෙන තුරු ඒ ආරක්ෂාව ගැනත් හිතන්න වෙනවා. කොහොම හරි ඒ පිනක් හොඳ ක්‍රියාවක්, ඒක අනිවාර්යයි. එයින් වර්තමාන වශයෙන් කෙනෙකුට සැප විපාක ලැබෙන්න පුළුවන්. අර සමහර විට සුව කරන්න බැහැයි කියලා හිතන් හිටිය රෝගයක්ට සුව වෙන්න ඒ ගන්න බෙහෙත් හොඳ ටැඟට අහන්න, ඒකට නියමිත වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, එහෙම අවකාශ ලැබෙන්න පුළුවන්. මොකද සමහර අපේ ප්‍රශ්න විසඳා ගන්න අපිට මේ අවස්ථා අඩු වෙන්න පුළුවන්. විසඳුම් තියෙනවා ලෝකේ, නමුත් ඒවා අපිට හිතෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඒවට කියනවා කර්මාවරණ කියලා. කර්මයෙන් වැහිලා තියෙනවා, ඒ අවස්ථා වැහිලා තියෙනවා. සමහර විට අපි ගිහිල්ලා ලෙඩකට වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා, හැබැයි අපිට සියලුම රෝග ලක්ෂණ කියවෙන්නේ නැහැ. එතන මොන හේතුවක් නිසා එක්ක වෛද්‍යවරයාට ඒව අහන්න හිතෙන්නේ නැහැ, මොන හේතුවක් නිසා. එතකොට මේ හේතු දෙක නිසාම සමහර විට නිවැරදි රෝග විනිශ්චයක් නොවෙන්නත් පුළුවන්, බේතක් නොලැබෙන්නත් පුළුවන්. ඉතින් අර වගේ ක්‍රියාවක් කරාම අර කර්මාවරණේ ඉවත් වෙන්න පුළුවන්. කර්මාවරණේ ඉවත් වුණාම අර තිබුණු ප්‍රශ්නෙට විසඳුමක් ඒ හොයාගන්න පහසු වෙනවා, ආලෝකයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ එක ප්‍රශ්නේ ඇහුවා විදිහටම එයින් ප්‍රතිඵල තියෙනවා, ප්‍රයෝජන තියෙනවා, අනිවාර්යයි. ඒක පිනකුත් එකෙන් කරගන්න පුළුවන්, ඒක සත්ක්‍රියාවක් විදිහට ගන්නත් පුළුවන්, කුසලයක් කරගන්නත් පුළුවන්. මේ ටික ඔක්කොම ඒක ක්‍රියාව ඇතුලේ සංයුක්ත කරගන්න පුළුවන්.
හොඳයි. දැන් මම කැමති දැන් මේ අපි ගොඩක් කතා කරා පුණ්‍ය ක්‍රියාවන් සම්බන්ධයෙන් සහ සත්ක්‍රියාවන් සම්බන්ධයෙන්. ඔබතුමා කිසියම් ආකාරයක ආරම්භයක් ලබා දුන්නා කුසලයන් ගැන. අපි මං හිතන්නේ ඒ ගැන තවදුරටත් කතා කරොත් හොඳයි කියලා. මේ දැන් අකුසල ධර්මයන්ගෙන් ඈත් වී සිටීම කුසලය කියා සලකන්න පුළුවන්ද? එහෙම අපි දන්න දැන් ප්‍රාණඝාතයෙන් සොරකම් කිරීම, කාමයේ වරදවා ඇසිරීම යන ආදී ආකාරයෙන් සඳහන් කරන දස අකුසලයන් ගෙන් අයින් වී සිටීම මේ කුසලයක් හැටියට සලක ඒක දක්ෂකමක් හැටියට සලකන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ඒ අකුසල් වලින් අයින් වීමම කුසලයක්. ඉතින් ඒ ප්‍රාණඝාතයෙන් අයින් වීම, ප්‍රාණඝාතය නොකරන කෙනෙකු බවට පත්වීමම කුසලයක්. නුදුන්නු දෙයක් නොගැනීම, නොගන්නා කෙනෙකු බවට පත්වීමම කුසලයක්. ඒ විදිහට තමයි කුසලයේ විස්තර කරන්නේ. ඒ දස කුසල් වල කුසලයේ විස්තර කරන්නේ ඒ විදිහට. ඉතින් අමාරුම දේවල් ටික මේවා ලේසි නෑ. ඒ නිසායි කුසලයේ විදිහට තියෙන්නේ. ලේසිම දේ තමයි ඔහි කෙරෙන එක. මදුරුවෙක් ඇඟේ වැහුවාම නිකම් මේ සතාට පහරක් ගැහෙන එක ඒක හිතන්නෙත් නෑ වගේ, ඒකට ලොකු උත්සාහයක් ගන්නෙත් නෑ, කෙරෙනවා වගේ. එතකොට මේ පුරුද්දට කිරීම, යාන්ත්‍රිකව කිරීම අකුසලයක්. කුසලයේ කියන්නේ හිතාමතා සවිඥානිකව, සචේතනිකව, සතිමත්ව තීරණයකට ඇවිල්ලා ක්‍රියාවක් කිරීම. ඉතින් එතන ඉතාම මේ මානසික වශයෙන්, බුද්ධිමය වශයෙන් පියවර කීපයක්ම කෙනෙක් සම්පූර්ණ කරන්න ඕනේ. ප්‍රාණඝාතයක් නොකර ඉන්න කිරීම දක්ෂතාවයක්. එතන බුද්ධිය ඕනේ, හොඳ තීරණයක් ගන්න ඕනේ, කැපකිරීමක් කරන්න ඕනේ, ඉවසීමක් ඕනේ. ඒ නිසයි මේවට කුසල් කියන්නේ. එහෙම නැතු නිකම්ම නොකර සිටීම කියන එක නෙමෙයි. නොකර ඉන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒ උත්සාහය ඇතුලේ උපාය මාර්ගයක් තියෙන්න ඕනේ, බුද්ධියක් තියෙන්න ඕනේ, කැපකිරීමක් කරන්න ඕනේ. ඒ සියල්ල සම්පූර්ණ වීමෙන් තමයි කුසලයේ වෙන්නේ. ඉතින් එතන ඒ දස කුසල් අතර අන්තිම හරියට යනකොට කියනවා මේ අන්සතු දෙයට ආශා නොකිරීම කුසලයක් කියලා. අන්සතු දෙයට ආශා නොකිරීම. දැන් එහෙම එතෙන්ට එන්න බලන්න ඒක මොනතරම් කුසලයක්ද කියලා. ඉතර අනිත් කෙනෙක්ගේ සම්පතක් දැක්කහම, සාර්ථකත්වයක් දැක්කහම එයාට නැතුව එක මට ලැබෙනවා නම් හොඳයි වගේ ඇයි එයාට ලැබුණ කියලා ඒ ගැන දෝමනස්යක් ඇති වෙනවා, ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒතර මේවා සාමාන්‍යයෙන් નિરાයාසයෙන් ඇති වෙන දේවල්. ඒ නිසා ඒවට අකුසල් කියන්නේ. નિરાයාසයෙන් ඇති වෙනවා. හැබැයි ඒවා හඳුනාගෙන එකෙන් සතුටක් ලැබලා මේ අනිත් කෙනාට යහපතක් වුණා කියලා සතුටක් ලැබලා ඒක මට ඕනේ කියන සිතවිල්ල අත්හරින්න පුළුවන් නම් ඒක ලොකු කුසලයක්. ඔය අවිද්‍යාවෙන් වෙන් වෙන්න පුළුවන්. ඒක ඒ දස අකුසල් වලින් එකක් තමයි, අමාරුම එකක් තමයි අවිද්‍යාව. කියන්නේ දැඩි ලෝභයේ අනිත් අයගේ දේවල් වලට තියෙන ආසාව. ඒ එතනින් අයින් වෙන්න පුළුවන්. එතනින් අයින් වීමම මහා ජයග්‍රහණයක්. අපේ තියෙන මහා අසහන ගොඩක්, ආතති ගොඩක් අඩු කරගන්න පුළුවන්. අපිට මේ රූපවාහිනිය පේන දේවල් ඒවා නිසා අනිත් අය ලබන සැප සම්පත් දිහා ඒවා බලලා අනේ මටත් නෑනේ, මටත් නෑනේ, මට තිබුණා නම් හොඳයි, මට තිබුණා නම් හොඳයි කියලා ඒ ඇති වෙන අතෘප්තියේ සිතිවිලි ටික අතාරින්න පුළුවන්කම තමයි ලොකුම කුසලයේ.
ඒ අතෘප්තියේ සිතිවිලි ටික අතාරින්න පුළුවන් නම් තමයි ලොකුම කුසලයේ කියන්නේ. ඔබ තුමාගේ පැහැදිලි කිරීම. ඒතර මේ කුසල් වර්ධනය කිරීමේදී අපේ මනස නේද වර්ධනය වෙන්නේ. දැන් එතන අකුසල් සම්බන්ධයෙන් කතා කරනකොට කාමයේ වර්ධව ඇසිරීම, බොරු කීම, හේලම් කීම වගේ ඒවත් සඳහන් වෙනවා. හැබැයි මගේ එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඒ මනස නිසා නේද මේ සියලුම දේවල් මූලික වෙන්නේ, සහ එතකොට එහෙමනම් මේ මනස පාලනය කිරීම සඳහා අපි වැඩි දුරටත් භාවනා වේදනා නම් සතිමත් භාවයේ වැඩි දියුණු කර ගන්නවා නම් මේ මනස වර්ධනය කර ගන්න, කුසල් වර්ධනය කර ගන්න හැකියාවක් තියනවා නේද?
අකුසල් වෙන්න පුළුවන්, වචනයෙන් අකුසල් වෙන්නත් පුළුවන්, කයින් අකුසල් වෙන්නත් පුළුවන්, හිතින් අකුසල් වෙන්නත් පුළුවන්. දේ එහෙම අකුසල් වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙන. ඒ වෙන ක්‍රමයක් නැහැ. ක්‍රම තුන තමයි තියෙන්නේ. හැබැයි දැන් කට වෙනම ගත්තොත් කටට බෑ කිසි අකුසලයක් කරන්න. දිවට හෝ තොල් වලට හෝ ස්වර තන්තු වලට මේවට බෑ තනිකර අකුසලයක් කරන්න. ඒට මනස ඕනේ, චේතනාව ඕනේ. ඉතින් ඒ නිසා තමයි චේතනාව කර්මයේ විදිහට දහමේ විස්තර කරන්නේ. එතකොට යහපත් සිතවිලි, යහපත් මානසික ක්‍රියා කරනවා, වාචසික ක්‍රියා කරනවා, කායික ක්‍රියා කරනවා. අයහපත් සිතවිලි, අයහපත් මානසික ක්‍රියා, කායික ක්‍රියා, වාචසික ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා මේවා කායික වාචසික කියලා බෙදුවට මේ වගේ මුල තියෙන්නේ, උල්පත වෙන්නේ මනස තමයි. ඒතර මනස එක පැත්තකින් පිරිසිදු කරගන්න ඕනේ. ඒකේ අපිරිසිදු දේවල් අයින් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක ලොකු කුසලයක්. පළවෙනි කුසලය. මනස පිවිතුරු කර ගැනීම. දැන් අර බුද්ධ ශාසනයේ විදිහට අපට විස්තර කරන්නේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං. එතකොට කිසිම පවක් නොකිරීම, සියලු පව නොකිරීම, කුසල් උපදවා ගැනීම, තම සිත පිවිතුරු කර ගැනීම. ඒතං බුද්ධාන සාසනං මෙය බුදුරුන්ගේ සාසනයයි. මේක තමයි බුදු සසුන කියන්නේ. ඉතින් හැම දෙයක්ම හිතේ තමයි තියෙන්නේ. ඒ නිසා ඔබතුමා ඇහුව විදිහටම මේ කුසලයේ කියන්නේ මානසික සංවර්ධනයට, මානසික වැඩීමට, මානසික පවිත්‍රතාවයට තමා කුසලයේ කියන්නේ.
මානසික සංවර්ධනයට, මානසික වැඩීමට තමයි කුසලයේ කියන්නේ. ඒකට සමානව ඒකට අදාළම ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා මේ වෙලාවේ. මං හිතන්නේ අපි සියලුම කල්යාණ මිත්‍රයන් මේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක දැනුමක් ලැබෙන්නත් ඇති, මීට කලින් දැනුම් තියෙන්නත් ඇති. හැබැයි මේකම තමයි අමාරුම වැඩේ කියලා මට හිතෙනවා. අපි දන්නවා හැබැයි අපිට ඒක ක්‍රියාත්මක කිරීම තමයි ලොකුම අභියෝගය සහ අමාරුම රාජකාරී කියලා මට හිතෙනවා.
ඔව් ඉතින් දැනීම එකක් ඒ අනුව ජීවත් වීම තවත් දෙයක්. දැනීම අවශ්‍යයි ජීවත් වෙන්න. මොනවද දැනගන්න ඕනේ මොනවද දැනගන්න ඕනේ නැති කියන දෙක වෙන් කර ගැනීමත් කුසලයක්. එකල දැනගත යුතු දේ දැනගන්න උත්සාහ කිරීම කුසලයක්. ඊළඟට ඒ දේ හරියට දැන ගැනීම, දැනගත යුතු කෙනෙක්ගෙන් දැන ගැනීම, හරියට සවන් දීම, ධාරණය කර ගැනීම, විචාරය, තුලනය, සංසන්දනය, ඊළඟට ඒ සියල්ලෙන් පස්සේ තමයි එන්නේ භාවිතය. භාවිතයට කලින් තව පියවරවල් ටිකක් තියෙනවා. ඒ පියවරවල් නැතුව තමයි නැතුව අපි නිකන් ඒ අනුව ජීවත් වීමට ගියහම අමාරු වෙනවා. ඉතින් පළවෙනි කාරණේ තමයි මේ අපිට දැනගන්න ඕනේ මොනවද කියන එක තීරණය කර ගැනීම. ඕන එකක් දැනගන්න ඕනේ කියලා අහුවට ඉතින් ඒවා එහෙම ඒ හැම එකටම අනුව ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න ඕනෙත් නෑ. ඒ නිසා අපි දැනගත යුතු දේ කුමක්ද කියන කාරණය මුලින් තීරණය කරන්න ඕනේ. එතකොට ඒ තීරණය බුද්ධියෙන් විතරක් නෙමෙයි හදවතිනුත් ඒ තීරණයට එන්න ඕනේ. දැන් එහෙම තීරණයකට එන්න නම් අපිට මේ ඒ අනුව ජීවත් වෙන කෙනෙකුගේ ආදර්ශයක් ලැබෙන්න ඕනේ. අපි එහෙම නෙමෙයි ඉන්නේ. හැබැයි ඒ විදිහට කවුරු හරි ඉන්න කෙනෙක් ඉන්නවා, සජීවී ආදර්ශයක්. සහ ඒ විදිහට ඉන්න ඒ ඉඳීම තුළින් එයා ලොකු සැනසෙල්ලකුත් ලබනවා. අපිට නැති ලොකු සහනෙකුත් තියෙනවා. ඉතින් මේ අත්දැකීම කෙනෙකුට ලැබෙන විට එයා ඒ ලැබෙන කෙනාගේ හදවතේ ඇතිවෙන ප්‍රසාදයක් විවෘත වීමක් වෙනවා. සහ ඒ අනුව ජීවත් වීමේ ඕනකමක් ඇති වෙනවා. අනේ එතෙන්දි තමයි අහන්නේ ඔබ කොහොමද මේ විදිහට ඉන්නේ? ඔබතුමා හරි ඔබතුමිය හරි ඔබ වහන්සේ හරි කොහොමද මේ විදිහට ඉන්නේ? මට නම් එහෙම ඉන්න බෑ. මේ විදිහට ඉන්න උත්සාහ කිරීම නෙමෙයි කරන්න ඕනේ. එහෙම ඉන්න අපි දන්නේ නැහැ නේ. ඉතින් අපි දැනගන්න ඕනේ කොහොමද එහෙම ඉන්නේ? කොහොමද ඉවසන්නේ? කොහොමද කම්පා නොවි ඉන්නේ? අපි කම්පා නොවි ඉන්න උත්සාහ කරන්නේ බෑ. ඒක තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණය මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. තාක්ෂණය දන්නේ නැතුව අපි එහෙම උත්සාහ කරාට අපෙන් වෙන්නේ අනුකරණයක් පමණයි. අනුකරණයක් පමණයි. එතන අනුගමනයක් වෙන්නේ නැහැ. අනුගමනයක් වෙන්න පාරක් අපි දැනගන්න ඕනේ. ඒ අනුව යන්න නම් යන්නේ මොන පාරද කියලා දැනගන්න. දැන් පාරක් දන්නේ නැහැ නේ. පාරක් නොදැන කරන්න පුළුවන් දේ අනුකරණය. අනුකරණයකින් ජීවිතයක් වෙනස් වෙන්නේ නැහැ. ආස්වාදයක් ලැබෙන්න පුළුවන් අනුකරණයකින් తాවකාලික, නමුත් අභ්‍යන්තර පරිවර්තනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා මේ අර විදිය ප්‍රසාදයක් ඇති වුණාම කිට්ටු ඇසුරක් ලබන්න හිතෙනවා. කිට්ටුවෙන් ඇසුරු කරන විට අපිට පේනවා ඒ පරතරය කොයිතරම්ද කියලා. පරතරය කියන්නේ මේ මානිය නෙමෙයි, නමුත් හැසිරීම තුල සිදුවන ඒ පරතරය පේනවා. ඉතින් අපිට ඕනේ කමක් එනවා කොහොමද ඒ විදියට ඉන්නේ. අපි අහනවා කොහොමද උඹ ඉවසන්නේ? මට නම් එහෙම ඉවසන්න බෑ. කොහොමද විදියට නොසැලී ඉන්නේ? මට නම් ඉන්න බෑ. එතකොට ඒ නොසැලී සිටීමේ තාක්ෂණය ඔන්න අපිට අහගන්න පුළුවන්. ඒ ධර්මතාවයේ මාර්ගය අහගන්න පුළුවන්. ඉතින් තමයි මාර්ගය කියවෙන්නේ. මාර්ගය මුලින් කියන්නේ නැහැ. මාර්ගය කියවෙන්නේ අන්තිමටම. ආර්ය චතුරාර්ය සත්‍ය වුණාත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියවෙන්නේ හතරවෙනියට. පළවෙනියට නෙමෙයි, දෙවෙනියටත් නෙමෙයි, තුන්වෙනියටත් නෙමෙයි. ඇහුවට පස්සේ තමයි පාර කියන්නේ. ඇහුවට පස්සේ තමයි බෙහෙත් කියන්නේ. ඉතින් මේ එන්න එතකොට අපි හොඳට අහන්න ඕනේ. දැන් අපි ඔළුවෙන් විතරක් නෙමෙයි, කන් දෙකෙන් විතරක් නෙමෙයි, හදවතින්ම ඇහුම් කන්දෙන්. ඒ පණිවිඩය ඔළුවටත් යනවා, හදවතටත් යනවා. දැන් හදවතට ගියාට පස්සේ ඒ අනුව ජීවත් වීම පහසුයි. මොකද එතන හදවත ඒ පණිවිඩය වැළඳ ගත්තාම හදවතට ඕනේ තමන් පිළිගත්ත තමන් වැළඳගත්ත විශ්වාස කරන දෙයක් අනුව ජීවත් වෙන්න හදවතට බැහැ දෙබිඩි පිළිවතක්. ඒක මනසට පුළුවන් දෙයක්, දන්න විදිහ එකක්, ඉන්න විදිහ තව එකක්, මනසට පුළුවන් ලස්සනට අනුකරණයක් කරන්න, චරිතවල රඟපාන්න, හැබැයි හදවතට බෑ. ඒ නිසා මේ පණිවිඩය හදවතටයි ගන්න ඕනේ. හදවතට ගත්තාම පහසුවෙන් හදවතට ඕනේ. කියන හෘද සාක්ෂියට එකඟව කියලා අපි කියන්නේ හදවත එකයි. තමන් පිළිගත්ත විශ්වාස කළ දේට අනුව ජීවත් වෙන්න ඕනේ යාට. ඉන් පස්සේ ඒ අනුව ජීවත් වීම පහසුයි. වීරියක් කරන්න ඕනේ මනස. හැබැයි අර දෙපැත්තට අදින ගතිය දැන් නැහැ. ඉතින් මේ පියවරවල් ටික නැතුව අපි දන්නවා හැබැයි ඒ අනුව ජීවත් වෙන්නේ නැහැ කියලා කිව්වට අපිට හිතෙනවා ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්තට මෙතන ප්‍රශ්නයක් නැහැ. මෙතන තාක්ෂණික දෝෂයක් තමයි තියෙන්නේ.
මට හිතෙන ඔබතුමාගේ ඒ වචන කීපය අපේ සියලු දෙනාගේම හදවතට දැනෙන්නේ නැද්ද කියලා. එහෙම බලපුවම අපිත් කණ්ඩායමකට බොහොම වාසනාවන්තයි කියලා හිතෙනවා. සජීවී ආදර්ශයන් තියෙනවා නම්, ඒ ආදර්ශයන් පිළිබඳ අපිට ප්‍රසාදයක් ඇති වෙනවා නම්, ඒ වගේම අපිට ඕනෑකමක් ඇති වෙනවා නම්, ඒ ආදර්ශයන් පස්සේ යන්න, එහෙම නැතිනම් තමන්ට ගැළපෙන ජාති සූදානම් කරගන්න සහ තමන්ගේ ජීවිතය එකතු කරගන්න, ඒ කතන්දරේ කියපු වචන කිව්වේ මම හිතන බොහොම වටිනවා කියලා මට හිතෙනවා. මගේ පෞද්ගලික ජීවිතයටත් ඒක බොහොම දැනුණා. හොඳයි. දැන් මේ කුසල ධර්ම ගැන මම හිතන්නේ කුසල ධර්මය ගැන කතා කරන්න සහ සාකච්ඡා කරන්න සහ ප්‍රශ්න අහන්න මම එතරම් සුදුස්සෙක් කියලා මට දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මහා එක ගැඹුරු මාත්‍රකාවක් බව මම මට වැටහි කියලා තියෙන නිසා වෙන්න. හැබැයි මට හිතෙනවා මේ ආපු ප්‍රශ්න සහ මම සූදානම් කරගත්ත ප්‍රශ්න කීපයක් තව අහන්න ඕනේ කියලා ඔබතුමාගෙන්. මේ කුසල ධර්ම වැඩිම සඳහා මේ අවශ්‍ය වන්නේ කිසියම් පුද්ගලයෙකුට මොන වගේ ගති ලක්ෂණද කියලා අපි කතා කරොත්.
කුසල ධර්ම වඩන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? ඒ ගති ලක්ෂණ මොනවද කෙනෙකු තුළ තිබිය යුතු? පළවෙනිම කාරණය තමයි මේ තමන්ට වර්තමාන වශයෙන් ගැටලුවක් තියෙන බව හඳුනාගෙන තියෙන්න ඕන. දැන් මට කෙනෙක් හිතනවා නම් තමන්ට කිසිම වර්තමාන ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, හරිම හොඳයි, තමන් හොඳයි, තමන් ජීවිතයත් හොඳයි කියලා. ඉතින් එහෙම කෙනෙකුට එයා පාරක් හොයන්නේ. එයා සමහරට විනෝදාංශයක් විදිහට කාලය ගත කරන්න ක්‍රමයක් විදිහට පොත්පත් කියවන්න පුළුවන්, අහුම්කම් දෙන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම කරන්නේ මේ මාර්ගයක් හොයාගෙන නෙමෙයි. මාර්ගයක් හොයන්නෙම මේ ඉන්න තැන ගැටලුවක් තියෙනවා කියන එක තේරුණු කෙනෙක් තමයි. වෙන තැනකට යන්න පාරක් හොයන්නෙම මෙතන තවදුරටත් ඉන්න බෑ කියන ඒ බැරි බව දැක්කහම. ඉතින් ඒ නිසා මේ පළවෙනිම සුසුකම තමයි කුසල ධර්මයේට මේ වර්තමානයේ පිළිබඳ සිහිය ඇති කර ගැනීම. මේක ඉතාම අවශ්‍යයි. වර්තමානයේ පිළිබඳ සතිමත් බව, අවදිමත් බව නැතුව කුසලයක් කරන්න බෑ. කුසල ධර්ම වැඩෙන්නේ නැහැ, කුසල මාර්ගයක යන්නත් බෑ. මේක තමයි පළවෙනිම සුසුකම. පළවෙනිම ගතිය ඇති කරගන්න ඕනේ. එහෙම වර්තමානයේ පිළිබඳ තමන්ගේ වර්තමාන අත්දැකීම් පිළිබඳ, වර්තමාන මානසික ස්වභාවය පිළිබඳ, චින්තනය පිළිබඳ කෙනෙකු සතිමත් වන විට පේනවා මෙතන තියෙන අසහනය, දුක, මේ වියවුල්, කම්කටොළු ඔක්කොම පේන්න පටන් ගන්නවා. මේ හිතේ තියෙන ප්‍රශ්න ටික පේනවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ හිතේ. මේ භෞතිකව නෙමෙයි. මේ මෙතන කියලා කියන්නේ, ස්ථානය කියන්නේ භෞතික ස්ථානයක් නෙමෙයි, මනස ඉන්න තැන. එතකොට දැන් මනස ඉන්න තැනින් ඊට වැඩිය උසස් තැනකට මනසයි ගෙනියන්න ඕන. භෞතික යෑමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ කාරණේ පේනවා. මනස කියන්නේ හදා ගන්න පුළුවන් දෙයක්. මනස කියන්නේ මේ කවුරුවත් හදලා දීපු දෙයක් නෙමෙයි, අපේම සිතී මනුව හැදෙන දෙයක්. අන්න ඒ බවත් අපිට පේන්න ඕන. දුක කියන්නේ හදා ගන්න දෙයක්. සිතී මනුව හිතන විදිහ අනුව දුක හැදෙනවා. දුකේ ප්‍රමාණය වෙනස් වෙනවා අපි හිතන විදිහ අනුව. දුක තියෙන කාලය වෙනස් වෙනවා අපි හිතන විදිහ අනුව. අපේ සියලුම අසහනයන් හේතුව අපේ චින්තනයේ බව, සිතීම බව පේනවා. හැබැයි චින්තනය අපි නෙමේ හිතන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. උන ඊළඟට අපි අඳුන ගන්න ඕනේ කාරණේ, මේ සිතීම, දුක ඇතිවෙන හිතීම, තරහා එන හිතීම අපි නෙමේ කරන්නේ. එහෙම හිතෙනවා, තරහා එනවා, තරහා ගන්නව නෙමේ, තරහා එනවා. කාටවත් තරහා ගන්න බෑ. හිතල තරහා ගන්න බෑ. හිතන්න නැතුව තරහා එනවා. එතකොට ඒ නිසා මේවා යාන්ත්‍රිකයි. අකුසල යාන්ත්‍රිකයි කිව්වේ ඒකයි. ඒතර ඒ බව පේනවා. මේ සිතීමෙන් තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. හැබැයි සිතීම යාන්ත්‍රිකයි. අපිට ඒක ඇතුලේ ඉඩක් නැහැ. බොහොම වේගෙන් සිතිවිල්ල ඇතිවිලා අන්තිමට දුක ඇති වෙනවා, තරහා එනවා, සහනය ඇති වෙනවා. දැන් මේ වේගවත් සිතිවිලි අතරට අපිට රිංගන්න වෙනවා, මේක නවත්තන්න, වෙනස් කරන්න. අනේ රිංගීම තමයි සිහියෙන් කරන්නේ. සිහියට විතරයි පුළුවන් සිතිවිලි දෙකක් අතරට රිංගන්න. වෙන කිසියම් උපකරණයකට, වෙන කිසියම් කුසලයකට බෑ සිතිවිලි දෙකක් අතරට රිංගන්න. ඒ හැකියාව තියෙන්නේ සතියට පමණයි, සිහියට පමණයි. ඒ නිසා ඔන්න අපිට තව සිහිය දිනු කරගැනීමේ අවශ්‍යතාවය එනවා. අතුරු කුසල ධර්ම වඩන්න සිහියක් ඕන. සිහිය වැඩෙන්න වැඩෙන්න අකුසල, මේ අකුසල චින්තන ප්‍රවාහයක් අතරට තමන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා ඒ ඇතුල් වුණාම එතෙක් ආපු අකුසල ප්‍රවාහය ඉතිරි වෙනවා. හැබැයි එහාට අකුසල වෙන්නේ නැහැ. සිහිය ඇති වුණාද ඒ මොහොතේ අකුසලේ නවතිනවා. ඉතින් මේ දැන් එහෙම සිහියෙන් ඉන්න වීරිය කරන්න ඕන. ඒතර වීරියත් අවශ්‍ය, කුසලයක් නැත්තම් ගති ලක්ෂණයක්, සුදුසුකමක්, කුසල ධර්ම, අනිත් කුසල ධර්ම වඩන්න. ඒතර මූලික වශයෙන්ම කුසල ධර්ම, ඒ කියන්නේ ගති ලක්ෂණ සුසුකන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය චින්තනය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියන එක. දෙවෙනි කාරණය, මේ ප්‍රශ්නය යාන්ත්‍රිකව සිදුවන දෙයක්. ඒ නිසා මේ යාන්ත්‍රික ක්‍රියාවලියේ මේ දැතිරෝධ දෙකක් අස්සට අපි යන්න ඕනේ. ගිහිල්ලා මේ දැතිරෝධ අතර ඉඩක් හදාගන්න ඕනේ. එතකොට මේ දැතිරෝධ කරකුණාට අනිත් දැතිරෝධ කරකැවෙන්නේ නැහැ. ඒ දෙක අතර ඉඩක් හදා ගන්න පුළුවන්. ඒ ඉඩ තමයි සිහියෙන් හදලා දෙන්නේ. එතෙක් දැතිරෝධ ටික කරකැවෙනවා, එහා දැතිරෝධ කරකැවෙන්නේ නැහැ සිහිය ඇති වුණා. ඉතින් එහෙම ඉන්න වීරියක් ඕනේ. ඒතර මූලික වශයෙන්ම සම්මා දිට්ඨියයි, සම්මා සතියයි, සම්මා වායාමයයි මෙන්න මේ සුදුසුකම් තුන අවශ්‍යයි සියලුම කුසල ධර්ම වඩන්න.
ප්‍රශ්නය හඳුනා ගැනීම, ඒ යාන්ත්‍රික ක්‍රියාවලිය හඳුනා ගැනීම සහ සිහියෙන් ඒ හඳුනා ගැනීම සහ වීරිය, මේවා තමයි ප්‍රධානම ගතිගුණ හැටියට ඔබතුමා ප්‍රකාශ කරේ කිසියම් කෙනෙක්ගේ කුසල ධර්මයන් වැඩිව සඳහා. ඒ අතර අපිට තව එක ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මේ ඇතැම් අය පින් පොත් සංකල්පයට අකමැති, සත්ක්‍රියා පමණක් අරමුණු කරනවා. පින් පොත් තබා ගැනීම කොතරම් උචිතද ගුරුතුමනි? ඇතැම් අය පින් පොත් සංකල්පයට අකමැති, සත්ක්‍රියා පමණක් අරමුණු කරනවා. පින් පොත් තබා ගැනීම කොතරම් උචිතද ගුරුතුමනි?
ඔය දැන් පින් පොත පිළිබඳ ප්‍රශ්නයක් පින්පොත් ලබා ගැනීම කොතරම් උචිතද සමහර අය පින්පොත් තියාගන්නවා සමහර අය තියාගන්නේ නැහැ ඒ සත්ක්‍රියා විතරක් කරනවා ඉතින් මේ ඒක පෞද්ගලික කාරණයක් පොදුවේ උත්තරයක් දෙන්න බෑ හැමෝම පින්පොත් තියාගන්න ඕනේ එහෙම නැත්නම් තියාගන්න එපා කියලා එහෙම කාටවත් නිර්දේශයක් කරන්න බෑ ඒක පෞද්ගලික අදහසක් පෞද්ගලික තීරණයක් කෙනෙකුට පින් කරලා හොඳ ක්‍රියා කරලා ඒක මෙහෙම දෙයක් කරා කියලා වාර්තාවක් තියාගන්න පුළුවන් පොතක ලියලා හරි හිතේ තියාගන්න පුළුවන් මෙහෙම හොඳ දෙයක් කළා කියලා. ඉතින් ඒකේ වරදක් නැහැ හොඳ දෙයක් කළා කියලා මතකේ තියා ගැනීම හොඳයි. ඒක සාමාන්‍යයෙන් අපේ මතකයට වැඩිපුර යන්නේ අපේ අතින් වෙන වැරදි. ඒව තමයි සාමාන්‍යයෙන් වැන්නේ අනික් අයගේ වැරදිත් අපේ ඔළුවේ තියෙනවා. එයාගේ හොඳ කරපු හොඳත් එච්චර මතකේ තියෙන්නේ වැඩිපුර තියෙන්නේ වැරදි. ඉතින් අපිත් අපේ අතින් වෙච්ච වැරදි තමයි වැඩිපුර මතකයේ තියෙන්නේ. ඒවා තමයි වැඩිපුර මතක් වෙන්නේ. පසුතැවීම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හොඳ ක්‍රියා මතකේ තබා ගැනීම නැවත නැවත මතක් කර ගැනීම හොඳයි. මෙහෙම දෙයක් කළා කියලා. ඒ වගේම මේ අනිත් අය කරන හොඳ ක්‍රියාත් මතක තියාගන්න. ඒකත් හරියට වැදගත්. ඒක පොතේ තියලා තියාගත්තත් කමක් නැහැ. පින් පොත හරි. මේ අනිත් අය තමන්ට කරපු හොඳ මොනවද කියන එක. මේක හරි වැදගත්. තමන් කරපු හොඳ ක්‍රියා වගේම වැදගත් අනිත් අය කරපු හොඳ ක්‍රියා. ඒ වගේම මකලා දාන්න පුළුවන් නම් මෙන්න මේ දෙක මේක මකලා දාන්න අනිත් අය කරපු වැරදි ක්‍රියා කියන ඒවා. ඒක මොනවා හරි මැකෙන දෙයකින් ඒවා මකලම දාන්න. ඉතින් මෙයා මතක් වීමේ වරදක් නැහැ. පින්පොතේ ලින්දිුවේ නැතුව මතක් වෙන්න පුළුවන්. මේ මතක් වෙලා ඒ පිළිබඳ ආඩම්බරයක් අහංකාරයක් මමත්වයක් ඇති කර ගැනීම තමයි ප්‍රශ්නේ. එහෙම නැතුව සිද්ධියක් මතක් වුණා විදිහට මතක් වෙලා ඕනෑ ගැන සතුටක් වෙන්නත් පුළුවන්. උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පින්පතක් තියාගත්ත කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් හොදක් මිසක් වෙන්නේ.
මේ මොහොතේ තවත් හිතේ තියෙන විචිකිච්ඡාවක් ඉදිරිපත් සැකයක් ඉදිරිපත් කරනවා මේ අපිට නිතරම ලියන කල්යාණ මිතුරෙක් හකුරු විකුණුනායක පාර යන විට ඔහුට උපකාරයක් ලෙස හකුරු මිල දීගෙන ඔහුගේ සැප දුක් විමසුවා බොහෝ දිර සිට ඇවිදගෙන පැමිණි කෙනෙක් ඔහුට කෑමට සහ බීමටද පාවිච්චි කරන ඇඳුමක්ද ඔහුට පරිත්‍යාග කළා ඔහු මුව නොසෑහෙනසේ ස්තුති කර නික්ම ගියා කිසිවක් බලාපොරොත්තු නොවි කළ ඒ සත්ක්‍රියාවක් ලෙස සැලකිය හැකිද කියලා ප්‍රශ්නය අහනවා
ඔව් අනිවාර්යයෙන්ම සත්ක්‍රියාවක් තමයි ඉතින් ඒක අහන අපිට ලොකු සතුටක් ඇති වෙනවා මේ එහෙම පාරේ හම්බුණු කෙනෙකුට තන්නේත් නැහැ ආයේ හම්බ වෙන්නේකුත් නැහැ මීට කලින් මුණ ගැහිලත් නැහැ එහෙම කෙනෙක්ගේ දුක සැපහල කණ්ඩක් දීලා අදින්නක් දීලා එහෙම යවන්න පුළුවන්කම ඒක මහ කුසලයක් ලොකු සත්ක්‍රියාවක්. ඉතින් එහෙම දෙයක් අහන කෙනෙක්ගේ හිතටත් ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඒක ලොකු ආදර්ශිකුත් ලැබෙනවා. එහෙම අපිටත් එහෙම අවස්ථාවලදී ඔය ඔබතුමා ඒ පත්කල ඒ නිදර්ශනේ මතක් වෙන්න පුළුවන්. මතක් වෙලා අකුරු ඉලේට ගන්න හරි මොනවා හරි විකුණන්න අපික ඕනේ නැති වුණත් තොරතුරු අහලා බලලා උදව්වක් කරන්න පුළුවන්. ඉතින් මේ දවස්වල හරියට හොඳට يعني සිංගන්න නෙමෙයි. නමුත් එහෙම අය හරියට එනවා හැමතැනටම මේ ඉතින් මොනතරම් ගැටලු තියෙනවද එහෙම තව කෙනෙක්ගෙන් ඉල්ලන තරමට එහෙම නැත්තම් බොහොම පුංචි දෙයක් විකුණලා ජීවත් වෙන තරමට වැටිලා කියන්නේ ලොකු කම්පනයක් ඇති වෙන දෙයක්. ඉතින් අපිට පුළුවන් නම් පුළුවන් විදියට දුක සැපහන්න හරි ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ කාටවත් බනින්න නෙමෙයි. එහෙම ඒත් එක්ක එකතු වෙලා විවේචනයක් කරන්න බනින්න එහෙම යන්නේ නැතුව ඊළඟට තින් පුළුවන් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ දේ මිලයට ගත්ත හෝ නොගත්ත හෝ ඒක බොහෝම ලොකු පින්කමක් සත්ක්‍රියාවක් වගේම මහා පින්කමක්
ඒක සත්ක්‍රියාවක් වගේම ඒක මහා පින්කමක් හැටියට තමයි අපි කෘතුමා ඒක හැඳින්නේ. මේ ඒත් එක්ක තව ප්‍රශ්නයක් අපිට ලැබෙනවා, මේ පවෙත් අකුසලේත් වෙනස කුමක්ද, විශේෂයෙන් පළදීම සම්බන්ධයෙන් තමයි අහන්නේ. පවෙත් අකුසලේත් වෙනස කුමක්ද, පළදීම කෙසේද කියලා.
ඔව්, පාපේ හා අකුසලේ වෙනස කුමක්ද කියන එක, විශේෂයෙන් විපාක වශයෙන් වෙනස මොකද්ද කියන එක. මේ දැන් අපි එක කාරණයක් ගත්තොත්, දැන් කාමයේ වරදවා හැසිරීම කියන එක, කාමයන් හි වරදවා හැසිරීම, කාමේසු එක බහුවචනෙන් තියෙන්නේ, කාමයන් හි වරදවා හැසිරීම. ඉතින් ඒක විග්‍රහ කරන විදිහට ඒක ලොකු පවක්, ලොකු පවක් ඒ කාමයන් හි වරදවා හැසිරීම. හැබැයි මේ දැන් තව ඉන්ද්‍රිය තියෙනවනේ, ඇහත් තියෙනවා, කනක් තියෙනවා, දිවක් තියෙනවා. ඉතින් කෙනෙක් අපි හිතමු කිසියම් ආහාරයකට ගිජුයි, ඒ ගිජු ආහාරයම හොයනවා කනවා, ඒකෙන් පවක් වෙන්නේ නැහැ. කෙනෙක් තමන් කැමති ආහාරයක් වැඩියෙන් ගත්තා කියන එකෙන් පවක් වෙන්නේ නැහැ. තමන් කැමති ගීතයක් නැවත නැවත ඇහුවා, කැමති දෙයක් දිහා බලන් හිටියා කියන එකෙන් පවක් වෙන්නේ නැහැ. හැබැයි අකුසලයක් වෙනවා. ඒතර අකුසලයේ පවය අතර වෙනසක් තියෙනවා. අකුසලයේ එකක් තමයි තමන් තුල තියෙන විජුකම, ලෝභකම වැඩි වෙනවා. ඒතර තමන් දුර්වල වෙනවා, කෙලෙස් ප්‍රබල වෙනවා. ඒක තමයි අකුසලයේ විපාකය. තමන් දුර්වල වෙනවා, කෙලෙස් ප්‍රබල වෙනවා. ඉතින් එහි අනාගත විපාක වශයෙන් තමන්ට තමන්ව පාලනය කරගන්න අපහසුතාවය තැනකට එනවා. කෙලෙස් විසින් පාලනය කරනු ලබන කෙනෙකු බවට පත් වෙනවා. ඒක තමයි අකුසලයේ විපාකය. පවේ විපාකයේ භෞතික විපාකයක් තමයි ලැබෙන්නේ. ඒ භෞතික වශයෙන් තමන්ට කැමති දේවල් නොලැබෙන්න පුළුවන්. තමන් ආශ කරන දේවල් නොලැබෙන්න පුළුවන් පාප කර්මවල විපාක විදිහට. හැබැයි අකුසලයේ විපාකය ඊට වැඩිය හරි සියුම්, ඒ වගේම හරි බරපතලයි.
මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ මේ මගේ නමට, මේ ඩියර් ડોක්ටර් in a conversation a friend mentioned that she doesn't want to give a dana to a certain temple because the monk requests certain food he likes. I give a monthly dana to this monk. Since that date I have been thinking am I in a meritorious state kela.
ඔබතුමා ටික පරිවර්තනය කරලා දෙන්න පුළුවන්ද?
මිත්‍රෙක් සඳහන් කරනලු කිසියම් පන්සලකට මේ දානය දෙන විට ඒ පන්සලෙන් කිසියම් ආකාරයක දාන ව්‍යංජන සකස් කරන්න කියලා. ඒ නිසා මේ පුද්ගලයාගේ, අපේ කල්යාණ මිත්‍රයාගේ හිතේ කිසියම් ආකාරයක මේ සැක සංකාවක් ඇති වුණාලු මේ මම කරන්නේ පුණ්‍ය කර්මයක්මද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ.
හොඳයි, බොහොම පිං මේ පරිවර්තනය කළ දුන්නත් මේ දැන් මේ ප්‍රශ්නය මේ අහුණු විදිහට මේ ඒකේන ප්‍රශ්නේ යොමු කළ කල්යාණ මිත්‍රයා එතුමා කිසියම් තැනකට දානයක් දෙන්න දෙනවා. ඉතින් එතන තමයි මේ ව්‍යංජන එහෙම සකස් කරන්නේ. ඒ සමහර ව්‍යංජන සකස් කිරීම ගැන එතුමාට සැක තියෙනවා. ඒව දෙන එක හොඳද, ඒ පවක් වෙන්න පුළුවන්ද, ඒ ගැන එහෙම ව්‍යංජනයක් මොනව දුන්නත් පවක් වෙන්න විදිහක් නැහැ. හැබැයි මොනව දුන්නත් ඒක අපි හිතමු හොරකම් කරලා දෙන දෙයක් කියලා තමන්ට ඇති නැති දෙයක් දෙනවා. ඉතින් එතකොට ඒකේ පවක් සිද්ධ වෙලා තමයි ඒ හොරකම් කිරීමෙන්. හැබැයි ඒක තව කෙනෙකුට දෙනකොට ඒක ක්‍රියා දෙකක්. ඒක එකකින් පිනක් වෙනවා, අනිත් එකෙන් පවක් වෙනවා. හොරකම් කරලා දින්න කියලා ඒකෙන් සම්පූර්ණයෙන් පවක්ම නෙමෙයි වෙන්නේ. හොරකම් කිරීම එක ක්‍රියාවක්, ඒකෙන් පවක් වෙනවා. හැබැයි දීමෙන් පිනක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ ඒක උදාහරණයක් ගත්තේ. ඒ වගේ ඉතින් ඒ ව්‍යංජන සකස් කරනකොට සමහර ඒ වගේ තමන්ගේ හිතේ ප්‍රසාදයක් එනවා නම් ඒක පවක්. හිතේ කිලුටක් ඇති වෙනවා නම්, හිතේ ප්‍රසාදය නැති වෙනවා නම් එතන සිදු වෙන්නේ පවක්. අපි ඉතින් කොහොම හරි ඒ කියන දේ ඉල්ලන දේ දුන්නාම ඒ ගැන සතුටු නම් ගන්න පිරිසත් සතුටු වෙනවා නම් ඉතින් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒතකොට දීමේ සතුට තියෙනවා. හැබැයි ඔය දෙගෙඩියාව දිගටම තියෙනවා නම් ඒක ලොකු මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක තමයි ඒ ගැන තමයි බලන්න ඕනේ. ඒක අකුසලයක් කරගන්න පුළුවන් ඊට පස්සේ. මේ මොකද එක පැත්තකින් භක්තිය ආගම මේවා ගැන වැඩි විවේචන කරන්න විග්‍රහ කරන්න කැමතිත් නෑ කවුරුවත්. විවෘතව කතා කරන්නෙත් නෑ. මේක ඔළුව ඇතුලේ තියාගෙන කාලයක් ඉඳලා විදෝලවින්දලා ලොකු මානසික අර්බුදයක් හදාගන්න පුළුවන්. ඒ නිසා යෝජනාවක් විදිහට කරන්න පුළුවන්. ඉතින් ඔබතුමාට දැන් දන් දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එකක් තමයි ආහාර දානයක් දීම. හැබැයි දානය කියන්නේ ආහාර විතරක් නෙමෙයිනේ. ඒ නිසා ඔබතුමාට එතෙන්ටම දානෙ දෙන්න අවශ්‍ය නම් අහලා බලලා ආහාර දානෙ දීම වෙනුවට වෙන යමක් දන් දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි හොඳම විකල්පය ওই ප්‍රශ්නේ විසඳගන්න.
හොඳයි. ඒක තමයි හොඳම විකල්පය. ඒ හිතේ තියෙන ප්‍රශ්නය විසඳා ගන්න එක තමයි හොඳම විකල්පය කියලා ඔබතුමා සඳහන් කරේ. හොඳයි, මම හිතන්නේ අපි අද පැය එකමාරක පුරාවට මම මුලදී කිව්වා වගේම මම මාතෘකාව පුණ්‍ය කර්ම සත්ක්‍රියා සහ කුසලය කියන මාතෘකාව සරල මාතෘකාවක් වගේ දැනුණාට මම හිතන්නේ ඒකේ බොහෝ කරුණු කාරණා ඇතුල් වෙලා තිබ්බා මම හිතන්නේ. ඒ සියලුම අපේ සිතේ ඇති වෙන සැක සංක්‍රම හිතන ඔබතුමා දුරු කරා කියලා හිතෙනවා. ඒ නිසා වෙන්න ඇති බොහෝ දිනක් පස්සේ යමු කරලා තිබ්බා. මම හිතන්නේ මම සියලුම ප්‍රශ්න ඔබතුමාගෙන් අහුවා කියලා මම හිතන්නේ. සමහර ප්‍රශ්න එක වගේ ප්‍රශ්න මම ඒ ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියෙනවා නම් සමහර වෙලාවට මේ ප්‍රශ්න නම් මගාරින් උත්සාහ කරා. මම හිතන්නේ අපි අදත් වෙනදා වගේම බොහොම හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරා කියලා හිතෙනවා. තව එක ප්‍රශ්නයක් අවසාන වශයෙන් අහන්න කැමති. මේ සත්ක්‍රියා දැන් සත්ක්‍රියා ලෙසට සලකන්නේ සැලසුමකින් තොරව යම් අනපේක්ෂිත අවස්ථාවලදී කරන සත්පුරුෂ ක්‍රියාවන්ද කියලා එක ප්‍රශ්නයක් අහනවා. මේ සත්ක්‍රියා ලෙසට සලකන්නේ සැලසුමකින් තොරව යම් අනපේක්ෂිත අවස්ථාවලදී කරන සත්පුරුෂ ක්‍රියාවක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නයට උත්තරේ දෙන අතරම ඔබතුමාට පුළුවන් අද වැඩසටහන අවසන් කරන්න මම හිතන්නේ අවසාන පණිවිඩයක් ලබා දෙමි.
දැයි මේ සත්ක්‍රියා සැලසුම් කරලා කරන්නත් පුළුවන්. ක්ෂණිකව ඒ ඇති වෙන අවශ්‍යතාවයට අනුව සත්ක්‍රියා කරන්නත් පුළුවනි. ඉතින් සත්පුරුෂ ක්‍රියාවලට තමයි සත්ක්‍රියා කියන්නේ. ඒ එතන සත්පුරුෂකම තියෙනවා, කරුණාව තියෙනවා, දයාව තියෙනවා, අනුකම්පාව තියෙනවා, ආදරය තියෙනවා. ඒ සියල්ල එක කරන තව කෙනෙක්ගේ අවංක යහපත වෙනුවෙන් කරන තමන්ගේ පරිත්‍යාගයකට තමයි සත්ක්‍රියාවක් කියන්නේ. ඉතින් පරිත්‍යාගය භෞතික වෙන්නත් පුළුවන්, බුද්ධිමය වෙන්නත් පුළුවන්. කොහොම හරි ක්ෂණිකව කරන ක්‍රියාවක් තියෙනවා. සැලසුම් සහගතවත් අපිට සත්ක්‍රියා කරන්න පුළුවන්. හොඳට සැලසුම් කරලා හිතලා මතලා අවශ්‍ය දේ තෝරා බේරගෙන කරන්නත් පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවට අනුව තැන්ට සුදුසු නුවණ භාවිතා කරලා කලින් ඈස්ති වෙන්නේ නැහැ. නමුත් එහෙම අවස්ථාවක උදව්වක් කරන්නත් පුළුවන්. ඉතින් මේ දෙවිදියටම සත්ක්‍රියා කරන්න පුළුවන්. තමන්ගේ නමක් ගමක් ආපසු ලිපිනයක් අක්ෂණ ඉංග්‍රීසි සටහනක් පාසලකුණක් මේ කිසිවක් නොතබා ඒක තමයි සත්ක්‍රියා කියන්නේ. ඒ කිසිවක් නැතිව කරන දෙයක. ඉතින් මේ එහෙම මේ එහෙම ක්‍රියාවක තියෙන ලොකු නිවීමක්. සත්ක්‍රියාවක ප්‍රතිඵලය තමයි නිවීම. ලොකු නිවීමක සුවය අත්දකින්න පුළුවන් කෙනෙකුට සත්ක්‍රියාවකින් පස්සේ ශාන්තියක් අත්දකින්න පුළුවන්. අහස වගේ තත්ත්වයක්. අහසේ කිසි සටහනක් නැහෙනි. කිසි සටහනක් සලකුණක් ඒ මොනවත් නැහැ. හරිම නිදහස් ස්වභාවයක් තමයි සත්ක්‍රියාවකින් කෙනෙකුට ලැබෙන්නේ. ඉතින් මේ මේවා පුණ්‍යක්‍රියාත් වටිනවා සත්ක්‍රියාත් වටිනවා. මේ දෙකේ වෙනස අඳුරගන්න පුළුවන් කමක් කුසලයක්. මේවා මේ ගතානුගතික නොවි සම්ප්‍රදාය තිබුණු පමණින්ම පිළිගන්නේ නැතිව විචාර බුද්ධියට දාලා විචාරශීලීව කල්පනා කරලා දහමට එකගද නැද්ද කියලා බලලා අපි කරන ක්‍රියා නිශ්චය කරගන්න පුළුවන් නම් හරි වටිනවා. මොකද මේ අන්ධානුකරණේ යෑම තුළ අපි සමහර ලොකු ධනයකුත් නාස්ති කරනවා, කාලයක් නාස්ති කරනවා, මහන්සිත් වෙනවා. හැබැයි අන්තිමට බැලුවාම ඉතිරි වෙලා තියෙන්නේ පසුතැවිල්ල, සැකයක් සහ ශෝකයක් පමණයි. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ බොහොම කෙටි දෙයක්. හැම දෙයක්ම අත්හදා බල මේ හරි දේ හොයාගන්න අමාරුයි. ඊට වැඩිය මේ අත්හදා බැලීම අවශ්‍යයි. නමුත් ඊට කලින් ටිකක් එකක් දෙකක් අත්හදා බලලා ඒ තුලින් විචාරයට ලක් කරලා ධර්මානුකූලව කළ යුතු දේ නොකළ යුතු දේ හොයාගන්න එක ඊට වඩා බුද්ධිමත් දෙයක්. කාර්යක්ෂම ජීවිතයකට එය ඉවහල් වෙනවා. සංක්ෂිප්ත කළොත් මේ මොහොත තමයි වටින්නේ. මේ වර්තමාන මොහොත. වර්තමාන මොහොත වෙනස් කර ගැනීමෙන් අපිට අතීතය වෙනස් කරන්න පුළුවන්. අනාගතය වෙනස් කරන්නත් පුළුවන්. වර්තමාන මොහොත වෙනස් කරගන්න පිනක් උදව් වෙනවා, කුසලයක් උදව් වෙනවා. මේ දෙකම උදව් වෙනවා වර්තමාන මොහොත වෙනස් කරගන්න. හැබැයි මේ දෙක බලෙන් ඇවිල්ලා වර්තමානයේ වෙනස් කරන්නේ නැහැ. මොනතරම් පින් තිබ්බත් මොනතරම් කුසල් තිබ්බත් අප වීරිය කරන්නට ඕනේ වර්තමානයේ වෙනස් කරගන්න. මෙතෙන්ට ආකර්ෂණය වෙන්නේ මොනවාද කියන එක තීරණය වෙන්නේ මෙතන තියෙන ස්වභාවය අනුව. අපි දැන් හිතන දේවල් අනුවයි අපේ අතීතේ මොනතරම් දේවල් තිබ්බත් දැන් හිතන දෙයට ගැළපෙන දේ තමයි මෙතෙන්ට ඇදිලා එන්නේ. ඒක න්‍යායයක්, ධර්මතාවක්. ඉතින් මා කලිනුත් කිව්වා අපි ඕනේ තරම් පින් කරලා තියෙනවා. මම නම් හිතන්නේ කවුරුවත් පිනින් අඩු ඇති කියලා ප්‍රශ්න එන්න පුළුවන්. ඒ පිනේ අඩුවක් නිසාමත් නොවේ, තව හේතු නිසා. කොහොම හරි මේ අනන්ත සසර පුරා කළ පින්කම් වලින් මේ වර්තමාන ගැටලු විසඳගන්න අවශ්‍ය ඒ පුණ්‍ය කර්ම වල විපාක මෙතෙන්ට ඇදිලා එන්න නම් අපි වර්තමානයේ ඊට ගැළපෙන විදිහට සකස් කරගන්න. එහෙම ගැළපෙන විදිහට වර්තමානය සකස් කරගත්තොත් තමයි මේ මොහොත පුණ්‍යවන්ත මොහොතක් කරගත්තොත් තමයි ඊට ගැළපෙන අතීත පුණ්‍ය කර්මවල විපාක මෙතෙන්ට එන්නේ. ඒක ලොකු කුසලයක්. මේක ලොකු හැකියාවක්. මේ මොහොත පුණ්‍යවන්ත මොහොතක් කරගැනීම. ඒ තමයි භාවනාවෙන් කරන්නේ. වර්තමාන මොහොත බොහොම පුණ්‍යවන්ත, ලස්සන, පිවිතුරු, නිදහස් ස්වභාවයකට පත් කර ගැනීම. ඉතින් භාවනාවක් අවධාරණය කරමින් හිතවතුනි අපි අද මේ 23 වන සසංගිත වැඩසටහනේ සමාප්තියට පැමිණෙනවා. වැඩසටහන් 23ක් හරහා අපි කිසියම් කතිකාවතක් සංවාදයක් කළා. විවිධ ඉසව් ඔස්සේ, විවිධ මාතෘකා ඔස්සේ ලැබෙන ප්‍රශ්නයි, ලැබෙන යෝජනයි මත. ඉතින් මේ වැඩසටහන 23ම මෙහෙයුවේ අපේ හිතවත් කල්‍යාණ මිත්‍ර මෙත්සිරි හේරත් වෛද්‍යතුමා. එක මාසකටවත් බෑ කිව්වෙත් නෑ, වැඩ තියෙනවා කිව්වෙත් නෑ, වැඩ වැඩි කිව්වෙත් නෑ. හරිම නිර්හංකාරව එහෙම වැඩසටහනකටම උපරිම දායකත්වය කැපකිරීම කළා. මේ වැඩසටහන අද වැඩසටහන දක්වාම මේ පණිවිඩයේ හරිම ලස්සනට සරලව ගෙනියන්න. ඒ ගැන හැමදෙනා වෙනුවෙන්ම ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනවා, ස්තුතිවන්ත වෙනවා, අගය කරනවා, කෘතඥ වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන නිලබ දේශනා ප්‍රකාශන මණ්ඩලය වෙනුවෙන් මේ සඳහා සියලුම සහයෝගය, තාක්ෂණික සහයෝගය, අන්තර්ජාල උග්‍රහයන් ලබා දෙන මේ හැමදෙනාටමත්, සහභාගි වුණු හැමදෙනාටමත් මේ ජීවිතය වඩාත් සුඛිත මුදිත කරගන්නට, ආ වාසනාවන්ත කරගන්නට හැකියාව ලැබේවා කියා අදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.